Honorable S.M. Marikar, you have 13 minutes.
නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, දැන් මේ මට පෙර කතා කරා මුදල් රාජ්‍ය අමතර දෙන්නම. මට නම් ඉතින් අදෝ මුඛයෙන් තමයි hina යන්නේ ඔය කතා අහනකොට. හරිද? දැන් මේ කතා කරපු මුදල් රාජ්‍ය අමතුමා ඇමති කට්ටකට මෙහෙම කතා කර කියලා මම කවදාවත් හිතුවේ නැහැ. මේ ආණ්ඩුවේ තැමති ගෝඨාභයගේ ආණ්ඩුවේ නියෝජ්‍ය කතානායක රනිල් මෛත්‍රී ආණ්ඩුවේ තැමති ඊට පෙර මහින්දගේ ආණ්ඩුවේ තැමති හැම ආණ්ඩුවකම තැමති හරිද එතකොට අපි සම්ප්‍රදායික විපක්ෂයක් නෙමෙයි හරිද අපි සම්ප්‍රදායික විපක්ෂයක් නෙමෙයි
මේ ඉතාම වැදගත් විවාදයක් කියන්නේ උගත් මන්ත්‍රීවරේ කොයිට වැඩිය
මේ
විශේෂ කතා කරනවා නම්
කියලා ඇත්ත කියනකොට රිදෙනවා ඇති හරිද කමක් නැහැ මම ඒ පිළිබඳව එතුමත් එක්ක ඊට වැඩිය ගන්න හැම ආණ්ඩුවම තැමතිකම ගත්තනේ අපි සම්ප්‍රදායික විපක්ෂයක් නෙමෙයි එහෙනම් අපි IMF එකට කියන්න ඕන දෙන්න එපා කියලා ඉවරලා. එහෙනම් ලෝක බැංකුවට කියන්න ඕන ආධාර දෙන්න එපා කියලා ඉවරලා. මට හිනහයි මේ ඊළඟ දැන් අනිත් මුදල් රාජ්‍ය අමතුමා මෙන්න ඒ කාලේ කියපු කතා බලන්න.
වංචා කරපු මහ බැංකුව වංචා කරපු අය අද නිදල් ඉන්නවා. ඒ හින්දා රනිල් වික්‍රමසිංහ මහත්තයා නුඹට ගන්නෙ නැති වෙන තාක්කල් කිසිම දාක අර්ජුන් මහේන්ද්‍රන් මේ රටට අරගෙන එන්නත් බෑ. ඔහුට විරුද්ධව පරීක්ෂණ කරන්න.
දැන් බලන්න. රනිල් වික්‍රම දැන් ඊළඟ වීඩියෝ එකක් තියෙනවා දිග වැඩි හින්දා මම දාන්නෑ. දැන් කියනවා චූදිතෙන්නේ නැහැ කියලා. ඇමති කට්ටකට මේ කහන කැහිල්ල දැන් අර මම දැක්ක ජනාධිපතිතුමා නැගිටලා යනකොට රනිල් වික්‍රමසිංහව හිරේ දානකන් නිින්දෙන්නේ නැහැ කියලා කිව්ව කට්ටිය සීරුවෙන් ඉන්නේ අර හමුදා මේ ආචාර පෙළපාලික වගේ රනිල් වික්‍රමසිංහ මේ අනිවාර්යම හිරේ දාන්න ඕන කියලා එතුමා තමයි හොරා කියලා එතුමා තමයි වැරදිකාරයෝ කියපු කට්ටිය දැන් මේ ඇමති කට්ටකට වරප්‍රසාද වලට නිව්යෝක් නුවර හොටෙල් එකේ ට්‍රිප් එකකට මේ කහින විදිය දැක්කහම අපිට ලැජ්ජ තුක් විඳලා කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි හැබැයි නියෝජ්‍ය කතානායකතුමනි අපි රටපැත්ත හිටගන්නේ. ඇමති කමේ පැත්තර නෙමෙයි අපි හිටගන්නේ. හරිද? අපිට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට තියෙන ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක්. දැන් මෙතන මේ කය ගැහුවා මහ ලොකුවට. දැන් IMF එක දෙවෙනි වාරිකේ පරක්කුවයි. දැන් මේ බරපතල ප්‍රශ්න තියෙනවා බරපතල අභියෝග තියෙනවා කියලා ඉවරලා කියන කට්ටිය දැන් මුදල් ඇමතිවරයා හැටියට IMF නියෝජිතයෝ ලංකාවට එනකොට එතුමා ජර්මනියේ මුදල් අමාත්‍යාංශ ලේකම් සිරිවර්ධන ඊජිප්තුවේ එතකොට හම්බෙන්නේ කාවද මහජන මතයක් නැති ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි තමයි හම්බෙන්නේ අනිත් එක ශ්‍රේයන් සේමසිංහ වගේ කෙනෙකුට IMF නිලධාරීන් එක්ක සාකච්ඡා කිරීමේ හැකියාවක් දැනුමක් තියෙනවද කියන එක මම නම් දන්නේ නැහැ ඒ නිසා ඊළඟට මේගොල්ල කොලේ වහලා ගහන්නේ ඔක්කොටම අපිට උදව් කරන්න කියනවා දැන් මහ බැංකු පනත ගෙනාවම IMF එකත් එක්ක තිබිච්ච එකඟතාවය තමයි ඒ පනත සම්මත මුණු වූ දවසෙන් පස්සේ සල්ලි අච්චු ගන්න බෑ කියලා. හැබැයි IMF එක නොදන්වා ඒකට ග්‍රේස් පීරියඩ් දාලා 6 මාසයක් සල්ලි අච්චු ගන්න. එතකොට මේ වගේ මේ දවල් මිගෙල් රෑ ඩැනියල් වැඩ කරනකොට ඒවට මේ අපිට මේ සහයෝගය දෙන්න කියලාද අපිට කියන්නේ. ඉතින් ඒ නිසා අපි ඒත් IMF එකෙන් වාක්‍යතු විපක්ෂයක් විදිහට අපේ නායකතුමත් විපක්ෂ නායකතුමත් අපිත් කියන්නේ මේ රටට උදව් කරන්න කියලා. අපි ගිහිල්ලා කෙලවන්න කියලා කියන්නේ නැහැ. හැබැයි මේ රටේ ජනතාව වලපලට ඇදලා දාපු මධ්‍යම පන්තිය දුප්පත් කරපු දුප්පත් මිනිස්සුම මහපාරට ඇදලා කානුවට දාපු මේ IMF එකඟතාවයන් අපේ ආණ්ඩුව කැඩතේ අපි අනිවාර්යයෙන්ම වෙනස් කරනවා කියන එක අපි කියන්නේ. මොකද මේකේ මේ මහලක රොකට් සයන්ස් එකක් නැහැ. IMF එක බලන්නේ ගෙවීමේ හැකියාව බදු ආදායමින්ද අලුත් ආදායම් වලින්ද රේගු ආදායමෙන්ද එහෙම නැත්නම් විකුණලද එහෙම නම් බද්දර දීලාද කියලා නෙමෙයි බලන්නේ ගෙවීමේ හැකියාව සාමාන්‍ය පුරවැසියෙක් බැංකුවට ගිහිල්ලා මිලියන 110,000ක් ලෝන් එකක් ගන්නව නම් වාරිකේ 25,000ක් ඕ එක රස්සාවක් කරලා දෙකක් කරලාද අම්මා අප්පගේ බූදල් වලින්ද කොහෙන්ද ගෙවීමේ හැකියාව තියෙනවද කියලා බලන්නේ ඒ නිසා ගෙවීමේ හැකියාව වර්ධන මං අහන්නේ මොනවද මේ අවුරුදු එකමාර තුරුත $1 එකක් ආයෝජන කරනවද $1 එකක් ආධාර හම්බුණාද දැන් උදාහරණයක් විදිහට සිරිමාව බණ්ඩාරනායකමැතිනියට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව මේ චීනයෙන් පරිත්‍යාගයක් කරා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට වික්ටෝරියා රන්දනිගල පරිත්‍යාග කරා. කොහොද දැන් මේ එක පරිත්‍යාගයක් හම්බලා තියෙනවද? අපි දැක්ක ඒ වෙනුවට ජනාධිපතිතුමා UN එක අමතනකොට ශාලාවම හිස්. දැන් මම ගියා UN එකට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එක්ක එතුමා සිංහලෙන් කතා කරනකොට ඊට වැඩිය කට්ටිය හිටියා. මං දෙපාරක් ගියානේ ඊට වඩා කට්ටි හිටියා. ඉතින් ඒ නිසා මේ ඔක්කොම මේ සම්දර්ශන වලින් තර්ක වලින් තමන්ගේ ඇමතිකමක් ගන්න ඇමතිකමක් මේ නැති අය ඊළඟ සංශෝධනය කරලා ඇමතිකක් ගන්න කඩේ යන විදිය දැක්කම අපට හරි ලැජ්ජයි. ඉතින් ඒ නිසා මුලස්සන ගරු මන්ත්‍රීතුමනි මම මේ කට්ටියකින් අහනවා එතකොට මේ මේගොල්ලෝ කරන්නේ මොකද්ද මේගොල්ලෝ කරන්නේ දඩයන් කරන එක දඩයන් කරන එකට උදව් කරන්න කියන්නේ දැන් තස්ත විදෝරි පණත ගෙනල්ලා දඩයන් කරන්න හදනවා සමාජ මාධ්‍ය පණත ගෙනල්ලා දඩයන් කරන්න හදනවා එතකොට මේ ඒවට අපිට උදව් කරන්න කියලාද කියන්නේ මුළු රටටම වයිෆයි ලබා දෙනවා කියපු ජනාධිපතිතුමා ආගමති කාලේ අපිට ඉගැන්නුවෙත් එහෙමයි තාක්ෂණයත් එක්ක යන්න ඕන තාක්ෂණයත් එක්ක තමයි අනාගතය තියෙන්නේ ලෝකෙන් හුදකලා වෙච්ච දූපත් මානසිකත්වයෙන් වැඩ කරන්න බෑ ලෝකයා එක බද්ධ වෙලා යන්න ඕන කියලා ජාත්‍යන්තරයට ගිහිල්ලා කියනවා අපි ජාත්‍යන්තර පරීක්ෂණ කරන්නේ නැහැ කියලා මෙහෙට ඇවිල්ලා අනිත් පැත්තෙන් සමාජ මාධ්‍ය දඩයන් කරන්න හදනවා ෆ්‍රී වයිෆයි දෙන්නම් කියලා ඉවරලා එතකොට මේකට අපිට උත්තර දෙන්න කියන්නේ ඒ නිසා මේ බරපතලකම තාම තේරෙන්නේ නැහැ මේ රටේ තරුණ තරුණියන් හැම කෙනාගේ මතේ නාලිකාවක් තියෙනවා ස්මාර්ට්ෆෝන් එකක් තියෙන කෙනාගේ මතේ නාලිකාවක් තියෙනවා එතකොට මේ රටේ මිනිස්සු දුක් විඳිනකොට මේගොල්ල හිතුව හිතුව විදිහට බදු ගහලා බඩු මිල වැඩි කරලා මිනිස්සු වලපල්ලට දානකොට ඔවුන්ගේ අවම වශයෙන් ඔවුන්ගේ පීඩණය Facebook හරි පිටකරන තියෙන අයිතියට යදම් බඳින්න තමයි මේ උදව් ඉල්ලන්නේ අපට ඕවට උදව් කරන්න බෑ ඒ නිසා මා ජාත් මම මේ ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදියා කියලා ලෝකේ පුරා කියලා දේශන කරලා මෙහෙ ඇවිල්ලා ඒකාධිපති වැඩ කරනකොට අපිට ඒකට උදව් කරන්න පුළුවන්ද ඒ නිසා ගුරුවරයා හරිදේ උගන්නනකොට අපි හරිදේ ඉගෙන ගන්නවා ගුරුවරයා වැරදි පාරේ යනකොට ගුරුවරයාගේ පස්සෙන් අපට යන්න බෑ ඒ නිසා අපි දැක්කර ඩොයිචි වෙලා නාලිකාවත් එක්ක කරපු ඉන්ටර්වයුව එක ඩොයිචි වෙලා නාලිකාව කියන්නේ මේ යුරෝපයේ තියෙන ප්‍රපුක්‍රම නාලිකාවක් මමත් මාධ්‍යය ඉන්නකොට ඒ මාධ්‍ය ආයතනය පුහුණු ලබපු කෙනෙක් මමත් හරිද එතකොට ඒ වගේ නාලිකාවකට ගිහිල්ලා මේ වගේ හැසිරලා කාටද මේ පෙන්වන්න හදන්නේ ගැලරි ටෝක් ගැලරි ටොක් බයියන්ටයි ටොයියන්ටයි ටොබයියන්ටයි ගැලරි ටොක් මේ දාන්නේ ඒක දාලා මේ රට දිනු වෙයිද ඕම ඇස්රුණාම ජාත්‍යන්තර ආයතන ජාත්‍යන්තර රටවල් ආධාර ලබා දෙයිද ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදයේ දඩයම් කරලා කවදාවත් ලෝක බැංකුවෙන් හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් හෝ ජාත්‍යන්තර සංවිධාන වලින් හෝ ආධාර බලාපොරොත්තු වෙන්න එපා ප්‍රජාතන්ත්‍රවාදයේ කන්නද කියලා හපු කට්ටිය IMF එක කියන්නේ අපේ රටේ රීරි මාස උරාබන යක්කු කියපු කට්ටිය අද IMF එක දිහා IMF එක ගාව දන ගහගෙන ඉන්න විදිහ දැක්කහම ඒකට නම් මට ජනාධිපතිතුමාට ස්තුති කරන්න හිතෙනවා මේ වගේ මෝඩ ත්‍රාඩ බයෝ ටික දන ගස්සලා ඔලු ගෙඩි හොදලා ගත්තු එක ගැන මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ නිසා මේ මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි මේ ජාත්‍යන්තර පරීක්ෂණ කරන්නේ නැහැ කියලා කියනකොට අපට අහන්න වෙනවා ජනාධිපතිතුමාගෙන් ලසන්ත වික්‍රමතුංග ඔබතුමාගේ මිත්‍රයා මගේ මාධ්‍යවේදී සගයා ඔහු මැරෙන වෙලාවේ ඔබතුමා මොකද්ද කිව්වේ? අද ඔහුගේ මරණයට සාධාරණේ කරන්න මොකද්ද කරන්නේ? හරි මෙතෙක්කල් අගමැතිකමේ හිටියේ රටේ නායකයෙ උනේ නැ ඒ නිසා කරන්න බැරුණා දැන් නායකයෙ උණු වෙලාවේ තමගේ මිත්‍රයා අතිජාත මිත්‍රයාව අමුවේ ඝාතනය කරපු එකට සාධාරණයක් කරන්න බැරනම් ඔය ජනාධිපතිකම දෙන්න ඕන පොඩි දරුවෙකුට හරිද ඔය ජනාධිපතිකම දෙනවා පොඩි දරුවෙකුට මාධ්‍ය නිදහස වෙනුවෙන් ඒ දවස්වල අපට දේශනා පාත්තලා අපට කියපු දේවල් දිහා බලලා බැලුවහම දැන් මේ කරන දේවල් බැලුවහම ජනාධිපතිකම පොඩි ළමයෙකුටවත් දෙන්න ඕන කියලා තමයි මට නැවතත් කියන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි දැන් මේගොල්ලන්ගේ මේ දේවල් වලට අපිට සහයෝගය ලබා දෙන්න බෑ. ඊළඟට මේ විදුලි බලමැතිතුමා මෙතන ලොකෝ කයියක් ගහලා ගියා. හරිද? දැන් අද අපේ රට තමයි දකුණු ආසියාවේ තුන්වෙනියටම විදුලි බිල ඉහළ තියෙන රට. දැන් ගිය සතියේ කැබිනට් මණ්ඩලයට දාලා තියෙනවා නැවත විදුලි බිල වැඩි කරන්න. එතකොට ඒක PUSL එක PUCSL එක පිටින් දාන්න හදන්නේ. හරිද? ඒ වැඩි කිරීම කෙරුවොත් දකුණු ආසියාවේ ඉහළම විදුලි බිල ගෙවන රට බවට ලංකාවපත් වෙනවා. මං අහනවා මේ ඉන්න පාර්ලිමේන්තු සේවකයන්ගෙන් ඔබතුමාලගේ පඩියෙන් ආයි විදුලි වැඩි කරලා ජීවත් වෙන්න පුළුවන්ද? මේ රටේ ජනතාව ත්‍රිවිල වල මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන්ද? හරිද? ඉහළ ශ්‍රේණියේ විදායකයන්ව බදු වලින් මිරිකලා හිර කරලා උසාරේ උරාබොලි බීලා තියෙන්නේ. ඊළඟට කොළඹ නගරයේ ජීවත් වෙන නාගරික පැල්පත් වාසීන්ව මහා පාර ඇදලා දාලා තියෙන්නේ. දැනටමත් කුස්සියේ ශාලාවේ විතරයි ලයිට් එක බත්තු කරන්නේ. එතකොට ඒ වගේ ජනතාව ජීවත් කරන්න පුළුවන්ද? ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියන්න හදනවා මේ උන්මත්තක ඒකාධිපති තීරණ වලින් නැවත කෙලව ගන්න හදන්නේ. ඒ බව අපි මතක් කරන්න ඕන. ඊළඟට මේ දැන් ඊයේද කොහෙද මෙතන මතු කරා මුදල් අමාත්‍යාංශයේ ලේකම් සිරිවර්ධන අර පළාත් පාලන ඡන්දේ කල් දාපු එක කියලා. හරිද? එයාට ජීවිත තර්ජන තියෙනවලු. ඒක ආණ්ඩුව අපේද? මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට ජීවිත තර්ජනය කරන්නේ විපක්ෂෙන්ද? ආණ්ඩුව ඇතුළෙන්නේ. එහෙනම් ඇයි පරීක්ෂණ නොකරන්නේ? කවුද තර්ජනය කරන්නේ? එයා සිරිවර්ධන කියලා කියන්නේ චන්දකල් දාන්න රනිල් වික්‍රමසිංහ මහත්තයට මේ උදව් කරපු එක්කෙනා. ඒකේ පේන්නේ මොකද්ද? මණ්ඩලයේ කචල්ලක. අද ජනාධිපති ලේකම් කාර්යාලය සම්පූර්ණයෙන්ම අර්බුද ගණනාවකින් ගොඩ ගැහිච්ච ඩේලි වලියන ෆයිට් යන තැනක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ මෙතන අවිල්ල කියන සුරංගනා කතා නෙමෙයි තිරේ පිටිපස්ස සිද්ධ වෙන්නේ. සිද්ධ වෙන්නේ ඩීලුයි ෆයිටුයි කචලුයි. ඊළඟ ඡන්ද දිනන්නේ කොහොමද කියලා කල්පනා කරන්නේ. ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕන අර ඉන්ටර්වයුව එක දැක්කා මට හිතුනේ ඒක හරියට නිකන් මහින්ද රාජපක්ෂ ඉන්ටර්වයුව එකක් කරනවා වගේ. ওই විදියටමනේ UN එකේ කට්ටියව මහින්ද රාජපක්ෂ මහත්තයා
ඇමිලි පිටේ
ගනනලා කෑවේ. ඉතින් ඒ වගේ හොඳ කෑමක් තමයි මේ කන්න යන්නේ. එකම අඩුපාඩුව තිබ්බේ මහින්ද රාජපක්ෂ රට ඉඳලා එනකොට පොළවෙඹලා මහරජාණෝ කියලා ආවා. මෙතුම පොළවෙඹේ නෑ. හැබැයි මම මේ යන තාලෙට හැබැයි කෝට් එක උඩින් සාටකෙකුත් දාගනී වගේ තමයි මට නම් පේන්නේ. හරිද? ඉතින් ඒ නිසා මං ඔయిత වඩා ඒ පිළිබඳව දීර්ඝව කියන්නේ. හැබැයි එකක් මුලාසන මන්ත්‍රීතුමා මේ කවුරුවත් මේ කතා කරන්නේ නැහැ. ගිය අවුරුදු දෙසැම්බර් මාසෙ වෙද්දී රටේ සමස්ත ණය බරතාවය ඩොලර් බිලියන 83යි. මේ අවුරුද්දේ දෙවැනි කාර්තුව ඉවර වෙද්දී ණය බරතාවය ඩොලර් බිලියන 96ට වැඩි වෙලා තියෙනවා. බොන්ඩ් ඉෂුව කරලා දැන් ඒක මැචු වෙන්නත් ඕන. එතකොට ඒ ණය බරතාවය වැඩි කරලා මොකද කරලා තියෙන්නේ? මහලොකු කය විතරයි. ණය බර වැඩි කරපු ගිතර මහලොක් අයිය. ඉතින් ඒ නිසා මේ පෝට්ටුවේ කට්ටියට මේ අපිට කියන්න දෙන්න දැන් සෞඛ්‍ය අමාත්‍යවරයා නිවේදනය කරනවා මේ හදිසි මිලදෙණි ගැනීම නවත්වලු. අම්මර සිරි අස්සයා ගියන් පස්සේ ස්ථාල වැහුවාගේ වැඩක් නේ. දැන් මේ ඉන්නේ අපි ඔක්තෝබර් මාසේ. මේ අවුරුද්දට අයවැයන් වෙන් කරලා තියෙන මේ මුදල් වලින් ඔක්කොම ඕඩර්ස් ටික දීලා ඉවරයි. එතකොට ඉතින් තව ගන්න දෙයක් නැහැ. ආයි ජනවාරි වල තමයි හදිසි මිලදී ගැනීමන්නේ. කාවද මේ අඳන්න හදන්නේ? ඉතින් ඒ නිසා අවසාන වශයෙන් මගේ කතාව නවත්තන්න කලින් යමක් කියන්න ඕන මේ මුලස්සනේ මන්ත්‍රීතුමනි. දැන් ගිය පාර මේ පෝට්ටුවේ කට්ටියගේ තේමාව උනේ අපච්චිත් එක නැගිටිමු කියලා. අපච්චිත් එක නැගිටලා හොඳ කෑමක් කෑවා. අන්තිමට අපච්චි ගිහිල්ලා නේවි කැම්ප් එකේ ත්‍රිකුණාමලේ හැංගුණේ. රාපේ මාතිර් මොහොමඩි ලීකුවානු එකතු වෙලා මේ බොහොම අමාරුවෙන් ඇඳගෙන හිටපු ඇඳුමත් එක රටින් පැනලා ගියේ. රට බංකොලොත් කරලා නිෂ්පාදනයට අල කරලා. දැන් කියන්න තියෙන්නේ ණය අරගෙන විකුණලා ඊළඟ පාර තේමා වෙන්නේ 100ත් එක නැගිටිමු කියලා ඉවරලා. වික්‍රමසිංහ 100ත් එක නැගිටිමු කියලා තමයි කියන්න වෙන්නේ. ඒ නිසා ඒ කැම්පේන් එකත් අරගෙන එන්න කන කෑම එදාට හොඳට බලාගමුයි කියමින් මගේ කතාව අවසන් කරනවා.
Thank you. Honorable Dr. Sarathvira Sekara, you have 22 minutes.
ගරු කතානායකතුමනි, කුණීත අන්ධභාවය, ඒ කියන්නේ කෝනියල් බ්ලයින්ඩ්නස් කියන එක ගැන තමයි අද කතා කරන්න තියෙන්නේ. එතකොට ඇසේ සුද, ඒ වගේම ග්ලූකෝමාව, අක්ෂි පරිහානිය වන්නේ මෙන්න මේ සිද්ධිය නිසා. ඉතින් මේක සුව කරන්න පුළුවන් කුණීත බද්ධ කිරීමෙන්. ඒකට කියන්නේ කෝනියල් ට්‍රාන්ස්ප්ලාන්ටේෂන් කියලා. ඉතින් කුණීත අන්ධ අය ලෝකෙ මිලියන 10කට වඩා ඉන්නවා. ඒ කුණීත බද්ධ කරනවා වසරකට ලක්ෂයක් පමණ. නමුත් කුණීත පටක ලබා දෙන දායකින්ගේ ප්‍රමාණත්වයක් නොවීම නිසා, අක්ෂි සත්කාරක සේවා නැතිවීම යනාදී කරුණු නිසා මේ අන්ධභාවය සහ දෘශ්‍යාබාධයට ලක්වීමේ ඉහළ ප්‍රවණතාවයක් අද රටේ තියෙනවා. ඉතින් 2010 අගෝස්තු 2 වෙනකොට සිංගප්පූරුවේ ඒෂියා කෝනියල් ෆවුන්ඩේෂන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකින් ජාතික අක්ෂි බැංකුව පිහිටෙව්වා. ඒකට තාක්ෂණය සහ විශේෂඥ සහය දුන්නා සිංගප්පූර් අක්ෂි බැංකුව, සිංගප්පූර් ජාතික අක්ෂි මධ්‍යස්ථානය සහ ඇමරිකාවේ සයිට් ලයිෆ් කියන ආයතනය. ඉතින් මේකට දැන් බාරයක් සහ ට්‍රස්ට් එකක් පිහිටවීම සඳහා තමයි නීති පනවන්නේ. ඒ අවබෝධතා ගිවිසුමට අනුව ඒ නීතිය පනවන්නට තමයි 2013 ඒ අමාත්‍ය මණ්ඩලය තීරණය දීලා තියෙනවා. නමුත් ඒ යෝජිත පනස තමයි දැන් මේ 2022 අගෝස්තු මාසේ 15 වෙනිදා ගැසට් කරන තීරණය කළේ. ඒ පනත කොටස් 7කින් සමානයි. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා තමයි තියෙන්නේ. ඉතින් ඒකට ඒ බාහිර ඇති කිරීමට ඒ පාර්ලිමේන්තු අනුමැතියට තමයි අද අපි මේ සාකච්ඡා කරන්නේ. ඉතින් සෞඛ්‍ය අමාත්‍යතුමා ඒක ගැන පූර්ණ විග්‍රහය කරනවා. ඒකට අපි සම්පූර්ණයෙන්ම සහය දෙනවා. ඉතින් එහෙම කියලා ගරු සභාපතිතුමනි මට අවස්ස දෙන්න මේ විෂයට පරිබාරිව අපි කවුරුත් අද කතා කරන විෂයක් ගැන කතා කරන්න. ඒ තමයි මුලිතිය මහේස්ත්‍රීත්වරයා අස්වෙලා මෙරටින් ගියා. ඉතින් තුෂාර ඉඳුනිල් කියන ගරු මන්ත්‍රීවරයා ඊයේ මට දොස් පෙරුවා මම කුරුන්දි අධිකරණ භූමියේ ඒ අධිකරණ ඒ මහේස්ත්‍රාත්වරයාට තර්ජනය කළා කියලා. මම ඔහුට ගරු ඇමතුමා කියම ගරු මන්ත්‍රීතුමා කියලා කියනවා.
නමුත් ඔහුමට ඊයේ කතා කළේ සරත් වීරසේකර දේශපාලකයා කියලා. ඉතින් අත් වශයෙන්ම පාර්ලිමේන්තුවේදී විශේෂයෙන් මේ වගේ දරුවන් ඉන්නකොට අපි හැකිතා දුරට විනීතව කතා කරන්න ඕනේ, විශේෂයෙන්ම ගැලරිය දරුවන් ඉන්නකොට. ඉතින් ඒ සම්බන්ධයෙන්ුත් අත් වශයෙන්ම මේ විපක්ෂයේ මේ මන්ත්‍රීවරුන්ට අපි අධ්‍යයනයක් කරන්න ඕනේ කියලා තමයි මේ අවස්ථාවම කියන්නේ. උපහාසය හොඳයි ගරු සභාපතිතුමනි, නමුත් අපහාසය අත් වශයෙන්ම ඉතා වැරදී, විශේෂයෙන්ම මේ වගේ පාර්ලිමේන්තුවක් ඇල්තිය. ජේතුමා කියන විදිහට මම සර්ජනය කළා නම් මහේස්ත්‍රාත්වරයාට මාව ඒ වෙලාවෙම අත්අඩංගු කර ගන්න තිබ්බා. එතකොට උතුරු ප්‍රදේශයේ දෙමළ මන්ත්‍රීන් පිරිවරාගෙන මහේස්ත්‍රාත්වරයෙක්ට ඒ වගේ තර්ජනයක් කරනවා නම් ඒ තර්ජනය කරන පුද්ගලයාට මං හිතන්නේ මොලේ අමාරුවක් තියෙන්න ඕනේ. නමුත් එදා කලේ මොකද්ද, වසර 2000ක් පැරණි අපේ බෞද්ධ විහාර සංකීර්ණයේ පොංගල් උත්සවයකට අවසර දුන්නා. එතෙන්දී හිටපු පළාත් සභා මන්ත්‍රී රවිහරන් ඒ මහේස්ත්‍රාත්වරයා සමග කතා කළා. නමුත් මම ඊට පස්සේ මමත් අවසර ඉල්ලුවා මගේ අදහස් ප්‍රකාශ කරන්න. නමුත් එතෙන්දී රවිහරන්ට අවසර දුන්න මහේස්ත්‍රාත්වරයා, ඒ දේශපාලඥයාට අවසර දුන්න මහේස්ත්‍රාත්වරයා මට අවසර දුන්නේ නැහැ. ඉතින් ඒ වෙලාවේ මම නිශ්ශබ්ද වුණා. මොකද මම හමුදා නිලධාරියෙක්, ඒ වගේම මම නීතිය දන්න නිසා මහේස්ත්‍රාත්වරයා මට නිශ්ශබ්ද වෙන්න කිව්වම අදහස් ප්‍රකාශ කරන්න බැහැයි කියලා අවසර දුන්නේ නැති වුණාම මම නිශ්ශබ්ද වුණා. නමුත් මම පාර්ලිමේන්තුවේදී කිව්වා වසර 2000ක් පැරණි මේ බෞද්ධ විහාර සංකීර්ණයක පොංගල් පවත්වන්න අවසර දීම ඉතාම වැරදි කියලා. ඒ විද්‍යුස් බෞද්ධ සහ Hindu ආගමිකයන් අතර ගැටුමක් ඇති වෙනවා කියලා. ඒක මම අදත් කියනවා, එදත් කිව්වා. ඉතින් ඒ වගේ කියමනක් කොහොමද තර්ජනයක් වෙන්නේ? ඉතින් ඊට පස්සේ අද වෙනකන් ඒ මහේස්ත්‍රාත්තුමා සමඟ මම කිසිම ගනුදෙනුවක් හෝ කතාවක් කළේ නැහැ. ඉතින් ඒක නිසා තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයාට මම කියනවා, තමා මේ මුලිතුවල ඉන්න නීති සංගමයේ ලකුණු දාගන්න කතා කරලා තියෙන ලකුණුත් කපා ගන්න එපා කියන එක තමයි මා කියන්නේ. ඒ වගේම තමයි ගොඩ සභාපතිතුමා ඔබතුමා දන්නවා, අද සිංහල ජනතාවට උතුරේ පදිංචි වෙන්න කිසිම අයිතියක් නැහැ. ඔවුන්ට ජීවත් වෙන්න බෑ, අයිතියක් නැහැ. ඔවුන්ට ඉඩමක් ගන්න ව්‍යාපාරයක් කරන්න බෑ. මුස්ලිම් ජනතාවටත් එහෙමයි. නමුත් 52%ක් දෙමළ ජනතාව අද ඉන්නේ දකුණේ සිංහලයන් සමග හොඳින්. ඉතින් එහෙමනම් කාටද අසාධාරණයක් වෙලා තියෙන්නේ? ඒකින්ද ඒක කරන එකද වැරදි, නැත්නම් ඒ වැරදි කියන අපිද ජාතිවාදී කියලා හමුවන හඳුනන්නේ කියන එක තමයි මේ අවස්ථාවේදී මම මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ වගේම තමයි අද උතුරේ බෞද්ධ පුරාවස්තු ඉතාම දිගින් දිගටම විනාශ කරගෙන යනවා. බෞද්ධ පිරාවිද්‍යා නටබුන් ගැන ජාතික විගණන කාර්යාලය කෝප් කමිටුවට ශ්‍රේෂ්ඨ විගණන වාර්තාවක් ඉදිරිපත් කළා ඊයේ. ඔවුන් කියන්නේ මේමයි, යුද්ධය අවසන් වුණාට පස්සේ උතුරේ හඳුනාගත් පුරාවිද්‍යා ස්ථාන 479 බහුතරයක් වෙනකොට අද විනාශ කරලා තියෙනවා. ඒ වගේම තමයි ඔවුන් කියනවා උතුරු පළාත තුල රටේ නීතිය වූ පුරාවිද්‍යා ආඥා පනත ක්‍රියාත්මක කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට කිසිම බලයක් නැහැ, මොකද තර්ජන සහ ගර්ජන තියෙන නිසා. ඉතින් මම අහන්නේ උතුරේ තියෙන වෙනම රටක් දෙකල තමයි අපිට අහන්න තියෙන්නේ. ඒ වගේම තමයි හඳුනාගත් පුරාවිද්‍යා ස්ථානවල දැන්ටමත් බිමට සමතලාකට ශිවලිංග තියලා කෝවිල් හදලා ගරු සභාපතිතුමනි, මම පුද්ගලිකම ගියා නෙදුන් කෝවිල් වෙන වඩුන්නාගල කියන ඓතිහාසික තැනට. ඒ පැරණි චෛත්‍ය බිමට සමතලා කරලා පාදම මතු කරලා ඒක උඩ ශිවලිංගයක් තියලා. ඒ එහෙමනම් ආගම සංහිඳියා කියන්නේ මේකද කියන එක තමයි මම අහන්න තියෙන්නේ. එතකොට බෞද්ධ සහ Hindun අතර මේ තුලින් වෙන්නේ සමගියක්ද නැත්නම් ගැටුමක්ද? ඉතින් එහෙමනම් ඒ වගේ අවස්ථාවකදී මේ මහේස්ත්‍රාත්වරයා විසින් එදා දුන්න නියෝගය ක්‍රියාකලාපය සාධාරණ කියන එක තමයි මේ අවස්ථාවේදී මට අහන්න තියෙන්නේ. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, මේ අද මේක දැවෙන ප්‍රශ්නයක් බවට පත් වෙන තමයි මම මේ කියන්නේ. මේ මුලිසීව මහේස්ත්‍රාත්වරයා අත වශයෙන්ම රටින් ගිහිලා තියෙන්නේ තර්ජන සහ ආතතිය නිසා බව කියනවා. මොකද ඔහුට අභියාචනාධිකරණයේ විභාගවන නඩු පහකට ඔහු වගඋත්තරකරුවෙක්. ඒ වගේම තමයි ඒ නිසා තමයි ඔහු අධිකරණ සේවා කොමිසම හරහා නීතිපතිගේ සහාය පතලා තියෙනවා ඔහුට නීතිඥ සහාය දෙන්න කියලා. ඉතින් ඒ අනුව ඔහු තානාපති කාර්යාලයට ආවේ එදා නීතිපති කාර්යාලයට ආවේ සේවාදායකෙක් මිස ලෙසමිස විනිශ්චයකාරයෙක් වශයෙන් නෙමෙයි. ඒක නිසා නීතිපති කවදාකවත් ඔහුට ඔහු ගත්ත තීරණය ගැන වෙනස් කරන්න කියලා බලපෑමක් කළේ නැහැ කියලා තමයි නීතිපති දෙපාර්තමේන්තුව කියන්නේ. එහෙමනම් දීවිත තර්ජන තිබුණා නම් ඔහු විනිශ්චයකාරයෙක් නිසා ඒ සඳහා ඔහුට වරෙන්තුවක් ලබා ගන්න තිබ්බා. ඉතින් ඒ සතියකට පෙර රටින් යාමට සතියකට පෙර ඔහුගේ මෝටර් රථයද විකුණලා බටහිර තානාපතිවරු දෙදෙනෙක් හම්බ වෙලා තිබ්බා. ඔහු තමගේ ආරක්ෂාව අඩු කරලා කියලා මාධ්‍ය සාකච්ඡාවක් කියලා තියෙනවා. නමුත් පොලිසිය ප්‍රකාශ විසින් කියලා තියෙනවා ඔහුගේ ආරක්ෂාවේ කිසිම අඩුකිරීමක් කළ නැහැ කියලා. ඔහු කියනවා ඔහුට තර්ජනයක් නිසා මේ ආතති ඇති වුණා කියලා. නමුත් ඔහුගේ බිරිඳ අධිකරණ සේවා කොමිසමට පැමිණිලා කරලා තියෙනවා ඔහුගෙන් තමාට නිරතුරුවම හිංසා සහ පීඩා ලැබෙන බව. ඒ වගේම තමයි එක වතාවක් ඒ බිරිඳ මුලතිව් පොලිසියට ප්‍රකාශයක් කරලා තියෙනවා මොහු මානසික ආබාධකින් පෙළෙනවා ඔහුට තමා මානසික වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර ලබා දෙනවා කියලා. ඉතින් මේවා කියන්නේ ඇත්ත වශයෙන්ම ඔහුගේම බිරිඳ. ඒක නිසා තර්ජනය කළා නම් ඒ කියලා කවුද කියලා මේ මහේස්ත්‍රාත්වරයා කියන්න ඕනේ. එතකොට පුළුවන් අපිට විමර්ශනයක් ගන්න. එතකොට ඒ වගේ තමයි ගරු මහජන ආරක්ෂක ඇමතිතුමාත් මේ කමුටුවක් පත් කළ තියෙනවා විමර්ශනය කරන්න. ජනාධිපතිතුමාත් කමුටුවක් පත් කළ තියෙනවා. අපි කියන්නේ සම්පූර්ණයෙන් පුළුවන් තරම් ඉක්මනට මේ විමර්ශනය කරලා සත්‍ය හෙළි කරලා ඔහුගේ නියම තත්ත්වය ඇත්ත වශයෙන්ම ප්‍රකාශ කරන්න කියලා. එවගේ තමයි බටහිර රටවල දේශපාලන රැකවරණය සඳහා තම ආත්මය වුණත් පාවා දෙන්න පුළුවන් මිනිසුන්ට තමන් ඉගෙනගත්ත සෙවණ දුන්න තම මාතෘභූමිය පාවා දෙන එක අරුමයක් නෙවෙයි කියලා තමයි මේ අවස්ථාවේ මා කියන්නේ. ඒ වගේම තමයි රටේ ජනතාවගේ බදු මුදල් වලින් මේ රටේ බහුතරයක් ඉන්න සිංහල ජනතාව ඒ බදු මුදල් වලින් ඉගෙනගෙන බදු මුදල් වලින් වසර ගණනක් පඩි අරගෙන සීලුම වරප්‍රසාද පාසුකම් විඳලා සිංහල ජනතාව තමට හිරිහැර කරනවා කියලා දේශපාලන රැකවරණ සඳහා පිටරට යන එක තරම් කුහක පිළිකුල් සහගත වංචන ක්‍රියාවක් වෙන නැහැ කියන එක තමයි මේ අවස්ථාවේදී මා කියා සිටින්නේ. ඊ අපි දැක්කා ඒ වගේමද තුෂාර ඉන්ද්‍රනිල් මන්ත්‍රීවරයා සහ අද මේ අනිත් මාධ්‍යවරයාත් කියනවා අර ජනාධිපති අර ජර්මනියේ මාධ්‍ය විද්‍යාවට සැරෙන් කතා කළ එක ඉතා අවඥාවෙන් හෙලා දැකලා කතා කරනවා. ගරු සභාපතිතුමනි සුද්දෙක් දැක්කම සුදුහමක් දැක්කම දණින් වටල වන්දින අයට ඒ වගේ තමයි සුද්ධ තමයි ඔක්කොම දන්නේ කියලා හිතන අයට නම් මේක පුදුමයක් වෙන්න පුළුවන්. නමුත් කිසිම හේතුවක් නැතුව අපිට මඩ ගහන්න ලෑස්ති වෙන සුද්ධෙක්ව නිසිතනේ තිබෙක් ගැන අපි වෙන දෙයකට එකමුණේ නැතත් ජනාධිපතිතුමා සමග ඒ දෙයට එකඟනවා කියන එක මේ අවස්ථාවේදී මා කියා සිටිනවා. ඒ වගේම තමයි අපි දකිනවාද ඉන්දියාව සහ කැනඩා අතර රාජතාන්ත්‍රික ගැටුම ඉතාම දුරද කියනවා සභාපතිතුමනි. ඉන්දියාව කැනඩාවට දන්ලා තියෙනවා ඉන්දියාවේ ඉන්න රාජතාන්ත්‍රික නිලධාරීන් 62න් 41ක් නැවත කැනඩාවට අරගෙන යන්න කියලා ඔක්තෝබර් මාසේ 10 වෙනිදාට ඉස්සෙල්ලා. ඒ මොකද ඉන්දියාවට විරුද්ධව ඝාතනයක් සම්බන්ධයෙන් පදනම් විරහිත අභූත චෝදනාවක් කළා කියලා තමයි ඉන්දියාව කියන්නේ පුළුවන් නම් ඔප්පු කරන්න කියලා කියනවා. එතකොට කැනඩාව අපිටත් විරුද්ධව අභූත චෝදනා එල්ල කරන රටක්. ත්‍රස්තවාදීන්ට රැකවරණය දෙමින් නිදහසේ හැසිරෙන දෙමින් දේශපාලන බලය තියාගන්නට ලෝකේ දරුණුම ත්‍රස්තවාදය නිම කරපු අපිට එරෙහිවි අද ඇත්ත වශයෙන්ම කටයුතු කරන්න අද මූලිකත්වය අරන් වැඩ කරනවා කැනඩාව. එදා කැනඩාව තමයි කොටින්ට මුදල් රැස් කරන්නට ඇත්ත වශයෙන්ම ඉඩ දුන්නේ. ඒ මුදල් වැන්කුවර්, හොංකොං, ෂැංහායි බංකුව හරහා යුක්‍රේනයේ රුබේසන් රසායනික සමාගමින් TNT එක්ස්ප්ලෝසිව් ටොන් 50කුත් RDS එක්ස්ප්ලෝසිව් ටොන් 10කුත් මිලදීගෙන කොටි නාවිකයකින් එදා අලම්පිල් සහ මුලිතිව් වලට ගෙනාවා. ඒ මහ බැංකුව පිපිරුවේ එදා මහ බැංකුවේ පිපිරුවේ අන්න ඒ එක්ස්ප්ලෝසිව් වලින් ඒ පුපුරන ද්‍රව්‍ය වලින් එදා 91ක් මැරුණා 1400ක් තුවාල වුණා 100කට අධික සංඛ්‍යාවක් අන්ධබවට පත් වුණා. ඉතින් ඒකෙන්ද තාමත් ප්‍රමාද නැහැ ඒ ද්‍රව්‍ය ඒ මුදල් දුන්න අයව අවසර දුන්න අයට හොයාගෙන පරිශ්‍රය ඇතෙලා යට දඬුවම් කරන්න තාමත් ප්‍රමාද නැහැ කියන එක තමයි මම අවස්ථාවදී කිය හසිරනේ. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි 2011 මැයි මාසයේ කැනඩාව පාර්ලිමේන්තුවට තේරිපත් වුණා දෙමළ කාන්තාවකේ තමයි රජීකා සිට්සබලේසන්. එතකොට 2014 ජූනි මාසේ 29 වෙනිදා සන්ඩේ ලීඩර් පත්‍රයට කැමිලියා නැතනියල්ස් කියන මාධ්‍යවේදිනිය ලියනවා ලිපියක්. ඔහු ඒ කාන්තාව ලියන්නේ මෙහෙමයි Unless Canadian parties and Canadians carefully screen their nominees and candidates supported by terrorist fronts, in future the Canadian Parliament will be a platform for articulating and generating support for extremism and terrorism. That's what she says. Also she says, the conduct of Radhika Sitsabalesan in the Canadian Parliament and outside as a Canadian parliamentarian has demonstrated that she is not committed to advancing Canadian values but LTT's racist interest. එහෙම තමයි කියන්නේ. එදා තමයි ඒ සත්‍ය තිබ්බේ අද කොහොමද කියලා ඇත්ත වශයෙන්ම අපිට හිතා ගන්න පුළුවන් දෙමළ සමූල ඝාතනය කරපු කලා කියන අභූත චෝදනාව ගේන්නේ කැනඩාව ඒ වගේම තමයි අද ඉන්දියාවට ඒ චෝදනාවක් කරලා හොට බිම ඇනගෙන ඉන්නේ ඒ කැනඩාව මේම කියලා අවසාන වශයෙන් ගරු සභාපතිතුමා කියනවා ඒ කැනඩාව අද ඉන්දියාවට අභූත චෝදනාව කළාම ඉන්දියාව කොහොමද හැසිරෙන්නේ ඉන්දියාව ජනතාව කොහොමද හැසිරෙන්නේ ඉන්දියාව විපක්ෂ නායකයා නැත්නම් විපක්ෂය කොහොමද හැසිරෙන්නේ ඒ සියලුම පක්ෂ එකතු වෙලා තමයි අද කැනඩාවට විරුද්ධව මේ ඇක්ෂන් ගන්නෙ. ජාතික ප්‍රශ්නයේදී ඉන්දියාවේ අභිමානය රකින්න ඇත්ත වශයෙන්ම සියල්ලම එකතු වෙනවා. ඒ කැනඩාවේ ඩිප්ලොමැට් 41ක්ම පන්නා දමන්න මේ සියලු දෙනාම එකතු වෙලා තමයි ඒක. නමුත් අපේ රටේ කොහොමද අපේ රටේ channel 4 කියන අභිද චෝදනාව ආම කොහොමද විපක්ෂය ඇතුළුනේ ඒ වගේම තමයි කැනඩාව දෙමළ සමූල ඝාතනය කරයි කියලා අභිද චෝදනාවක් ආම කොහොමද විපක්ෂය ඇතුළුනේ දේශපාලන වීසකා වාසිතකා චෝදනා කළ අය සමග එකතු වෙනවා මේ දේශ ප්‍රේමය කියන එක දේශපාලන වාසියට යට කරන ඉතාම ලැජ්ජයි කියන එක තමයි මේ ආස්තවද මා කියා සිටිනේම නම් මම ඉල්ලා සිටිනවා විපක්ෂයෙන් ජාතික ප්‍රශ්නයකදී ඉන්දියාවේ ආදර්ශයටගෙන විපක්ෂය කොහොමද හැසිරෙන්නේ කියන ගැන දැනගෙන ඒ විදිහට ඉදිරියේදී හැසිරෙන්න කියලා කියමින් මගේ කතාවෙන් සමාප්ත කරන ස්තුතියි
Thank you. Their quorum. Please press the quorum. Honorable Minister Shyam Sewasinghe, 15 minutes.
Aru mulasanaruda mantithumani visheshayenma ada mudalla mathasira adala gazette nivedana kihipayak saakatcha karana avasthave mama ettara peravaruwe mata kiyanna ona karana rashayak pilimadawa man adahas dakwimak kara visheshayenma me sanshodhana siduwima ithama wedagatta එකට හේතුව ගරු මූලාසනානුර මන්ත්‍රීතුමනි අපි රටක් හැටියට ඉතිහාසයේ මොන ආකාරයට ක්‍රියාත්මක වෙලා තිබ්බත් ඒ ඉතිහාසය තුළින් පාඩම් ඉගෙනගෙන එවැනි තත්වයක් නැවත ඇති නොවෙන්න තීන්දුව తీරන ගත යුතු යුගයක් මේ තීන්දුව తీරන ගන්න යුගයේ අපි නිවැරදි තීන්දුව නොගත්තොත් නැවත අපි තිබ්බ තැනටම ගමන් කිරීම සිදු කර. එහෙනම් ඒ තැනට ගමන් කිරීම මේ රටේ ඛේදවාසකයක් වෙනවා වගේම නැවත ඒ තැනට ගමන් කරන්න අවශ්‍ය පසුබිමක් නිර්මාණය කළොත් දේශපාලනික වශයෙන් එහෙම නැත්නම් වෙනත් ආකාරයකට මේ රටේ මිලියන 22කට ජනතාවක් ඒ හරහා ඉතාම දුක් විඳින තත්ත්වයකට ගමන් කරනවා. එහෙනම් තමයි අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ඉතාම සමීපව ඒ වගේම ශ්‍රී ලංකාවට තිරසාර ආර්ථිකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් තීන්දුව తీරන රාශියක් අරගෙන තියෙනවා මේ පිළිබඳව අවබෝධයක් තියෙන සියලු දෙනා දන්නවා අපි මීට වර්ෂ තිහකට විතර කලින් කරන්න ඕන තිබ්බ ප්‍රතිසංස්කරණ එකෙන අනුව දශකයේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ සිදු කරන්න දෙදස් විශ්යෙන් පස්ස. අනුව දශකයේ ප්‍රතිසංස්කරණ සිදු කරන්නේ නැතුව. එවලට අපි කෙටිකාලීන විසඳුම් ලබාදීලා. යම් කාල සීමාවක් ඒ ආකාරයට ගමන් කරලා. දෙදස් විසි දෙක වෙද්දී ඉතාම බැරෑනුම් තැනට රට තල්ල වුණ. ඉතැන් පටන් නැවත රට නගා සිටුවීමක් අපි කරන්න ඕන. එතන දෙකරු මුලාසරාඩුන මන්තිතුමනි අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විතරක් නෙවෙයි. ජාත්‍යන්තරව රටත් එක්ක හිතවත්ව සහ නිවැරදි මාර්ගයකට ගමන් කරන්න පුළුවන් කණ්ඩායමක් එක කටයුතු කරන්න වෙනවා. අපි නිරන්තරයෙන් ඒ වෙනුවෙන් විපක්ෂයේ සහයෝගය ඉල්ලනවා. මොකද කරු මන්ත්‍රීතුමනි මේ කිසිම අවස්ථාවක අපිට විකල්ප යෝජනාවලියක් ආවේ නැහැ. විකල්ප යෝජනාවලියක් ආවෙත් නැහැ. විකල්ප යෝජනාවලියක් ආවන ඒ යෝජනාව පිළිබඳව අපි සලකා බැලීමක් කරනවා. හැබැයි අපි සලකා බැලීමක් කරත් ඒ යෝජනාව පිළිගත හැකි යෝජනාවලියක් විය යුතුයි. දැන් සමහර අය බොහෝ වෙලාවට කරේ අර තමන්ගේ නිදහසට කාරණයක් හැටියට කිසියම් යෝජනාවලියක් ඉදිරිපත් කරනවා. ඒක රජය ඉදිරිපත් කරන්නේ මොකද්ද? රජය ඉදිරිපත් කරන එකට විරුද්ධ යෝජනාවලියක් ලබා දීලා අපි යෝජනාවක් දුන්නා කියනවා. හැබැයි ගරු මුලාසාරු මන්ත්‍රීතුමනි අපි මේ අවුරුද්දකට කලින් රට තිබ්බ දැන පිළිබඳව හොඳ අවධානයෙන් කටයුතු කරන්න ඕනේ. අද අපි යම් පිබිදීමක් ආර්ථිකයේ ලබලා තියෙනවා. හැබැයි තාම තිරසාර මට්ටමට ඇවිල්ලා නැහැ. අපි තිරසාර මට්ටමට එන්න නම් මෙතෙක් සිදු කරපු ප්‍රතිසංස්කරණ තවදුරටත් මහ පොළවේ තහවුරු කරලා නැවත රාජ්‍ය ආදායම ඉතාම පහළ මට්ටමක තියෙන රටක් හැටියට ගමන් කරන්න බෑ. අපේ මූලිකම කාරණාව වෙන්නේ දළදේශීය නිෂ්පාදිතයෙන් 8.3% රාජ්‍ය ආදායමක් ලැබෙන රටක් බවට අපි පරිවර්තනය වෙන්නේ. ඒ පරිවර්තනයත් එක්ක තමයි අපිට මේ රටේ මහජනතාවගේ අත්‍යවශ්‍ය සේවාවන් සපය ගන්න බැරි වෙන්නේ. මහජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරගන්න බැරි වෙන්නේ. එයින්ද බොහෝ අය විශ්වාස කරනවා තවදුරටත් පැරණි සම්ප්‍රදායික ක්‍රමවේද තුල ගමන් කරොත් අපිට ගැටලුවකින් තොරව අනාගතය නිවැරදි භාවිතයට ගන්න පුළුවන් කියලා ආර්ථිකමය වශයෙන්. හැබැයි එහෙම කරන්න වෙන්නේ නැහැ. එහිඳ තමයි අපේ උද්දමනයේ එක මට්ටමක එක කාලයක හරියටම අවුරුද්දකට කලින් ගරු මන්ත්‍රීතුමනි කාර්යසභා සභාපතිතුමනි 70 හැබැයි අද අපේ සිදු කරපු ප්‍රසංස්කරණත් එක්ක සැප්තැම්බර් මාසයේ උද්දමනය 1.3% දක්වා අඩු වෙලා තියෙනවා. ඒකට මහ බැංකුව අනුගමනය කරපු මුදල් ප්‍රතිපත්තිය, ඊළඟට මහ භාණ්ඩාගාරයට ආදායම් එකතු කරපු රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය, ඊළඟට ලෝකයේ අනික් රටවල් අනුගමනය කරපු best practices අපි අනුගමනය කරලා තමයි මේ මට්ටමට ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සිදු කරේ. එතකොට කවුරු හරි හිතනවා නම් දැන් අපි ශක්තිමත්, දැන් කිසි ගැටලුවක් නැහැ, අපිට ඕන විදිහට හසිරෙන්න පුළුවන් කියලා. අපිට තාම එහෙම කරන්න පුළුවන් හැකියාවක් තියෙන ආර්ථිකයකට හිමිකම් කියලා නැහැ. නමුත් ඉදිරි වර්ෂ කිහිපය අපි තිරසර ශක්තිමත් ආර්ථිකයකට උරුමකම් දෙන රටක් බවට පරිවර්තනය වීම සඳහා අවශ්‍ය සියලු වෙනස්කම් මේ වෙනකොට ප්‍රතිපත්ති මේ වශයෙන් වෙනස් කළා තියෙනවා. ඒක මේ පාර්ලිමේන්තුව අනුමත කළා තියෙනවා. සමහර ඒවාට විරුද්ධ පක්ෂ සහයෝගය දීලා තියෙනවා. සමහර ඒවාට විරුද්ධ පක්ෂ සහයෝගය දීලා නැහැ. ඒ දේශපාලන කෝණයෙන් බලලා තමන් තීන්දුව කරනවා. මේ තීන්දුව ගත්තොත් දේශපාලනික වශයෙන් අපිට අවාසි, මොකද ආර්ථිකයේ ශක්තිමත් වීමක් සිදු වෙනවා හින්දා. එහින්ද අද 95ක් අවුරුද්දකට කලින් 95ක් තිබ්බ ආහාර උද්දමනය මේ වෙනකොට ඍණ 5ක මට්ටමකට ඇවිල්ලා තියෙනවා. හැබැයි අපිත් එක්ක මේ අරුමුදේට ගමන් කරපු රටවල් තාම මෙවැනි බලාපොරොත්තුවක් තියන්න පුළුවන් ආර්ථිකයකට හිමිකම් කියන්න අවශ්‍ය පදනම සකස් කරගෙන නැහැ. සමහර රටවල උද්දමනය 100%ට වඩා වැඩි වෙලා තියෙනවා. සමහර රටවල් 100ට 300ට වඩා වැඩි උද්දමනයක් එක්ක ඉන්නවා. රටවල් කිහිපයක් 100ට 100ට වඩා වැඩි උද්දමනයක ඉන්නවා. එහෙනම් මේ කාලය අපේ රටේ විතරක් අමාරු කාලයක් නෙවෙයි. ලෝකේ හැම රටක්ම අඩු වැඩි වශයෙන් මේ ගෝලීය ආර්ථික අර්බුදයට මුහුණ දීලා තියෙනවා. ඒතකොට කල යුත්තේ එවැනි තත්වයකින් දරුණුම තැනට යනවට වඩා එතන ඉඳලා ඉහළ මට්ටමකට යන්න පුළුවන් ප්‍රතිසංස්කරණ හඳුන්වා දී. ඊළඟට කරු මුලාසන අනුරේ මන්ත්‍රීතුමනි, අද විනිමය අනුපාතය. විනිමය අනුපාතය එක වෙලාවක 184කින් අව ප්‍රමාණය වුණා රුපියල් ඇමරිකාන් ඩොලරයට සාපේක්ෂව. අද අපි 112-13 අතර ප්‍රමාණයක් අධි ප්‍රමාණයක් වෙලා තියෙනවා. ඒකේ වාසිය සම්පූර්ණයෙන්ම ජනතාව වෙත ගලා ගිහිල්ලාද නැද්ද කියන එක පිළිබඳව අපිටත් ප්‍රශ්නාර්ථයක් තියෙනවා. හැබැයි අපි විශ්වාස කරනවා ඉදිරියේදී මේ වර්තමානයේ පොලිය අනුපාතයන් අඩු වෙන්න පටන් අරගෙන තියෙනවා. අද තියෙන පොලිය අනුපාතයන් ගත්තොත් කරු මූලාශ්‍ර අනුරට මන්ත්‍රීතුමනි, එක මට්ටමක ලීසින් පොලිය 30-35 කෝපු සීමාවට ගියා. ඊළඟට සාමාන්‍ය කෙනෙකුට තමන්ගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් ණය ලබා ගැනීම 28-30 සීමාවට ගියා. රජය ආදායම් වියදම් පියවා ගැනීම සඳහා දේශීය වෙළඳපොලේ ණය ගත්තේ 30-31 පොලියට. අද ඒ පොලිය අනුපාතය 13.3 දක්වා අවුරුද්දකට භාණ්ඩාගාර බිල්පත් වෙනුවෙන් අඩු වෙලා තියෙනවා. ඉතින් එහෙනම් ආර්ථිකයේ ස්ථාවරත්වයක් පේනවා. ඊළඟට මේ ඉදිරිපත් කරන්න තියෙන ආයවැය ලේඛනයේදී ආද මුළු රටම බලාගෙන ඉන්නවා. අපි විශ්වාස කරනවා නැවත සියලු දෙනාට අඩියක් ඉස්සරහට තියන්න පුළුවන් ආයවැය ලේඛනයක් ඉදිරිපත් කරන්න ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම කරු මූලාශ්‍ර අනුර මන්ත්‍රීතුමනි, අපි රජයක් හැටියට අද අවධානය යොමු කරලා තියෙන්නේ මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන්. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මේ අර්බුදය තුල තාම සාමාන්‍ය පරිදි ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු උණු කරගන්න බෑ. ඔවුන් තාම දැඩි අපහසුතාවයක ඉන්නවා. විශේෂයෙන්ම ඔවුන්ට මූල්‍ය වෙළඳපොළට යන්න, එහෙම නැත්නම් මූල්‍ය පහසුකම් ටික ලබා ගන්න හැකියාවක් නැහැ. ඉතින් අපි විශ්වාස කරනවා නැෂනල් ක්‍රෙඩිට් ගරන්ටි ඉන්ස්ටිටියුෂන් එක මේ වෙනකොටම ඒ සඳහා අවශ්‍ය කටයුතු මුදල් අමාත්‍යාංශයෙන් සිදු වෙමින් පවතිනවා. අපි ආසියානු සංවර්ධන බැංකුව ඒ සඳහා අපිට සහයෝගය දක්වනවා. මේ වර්ෂයේ අවසාන වෙද්දී අපිට පුළුවන් වේවි ආසියානු සංවර්ධන බැංකුවත් එක්ක එකග වෙලා මේ නැෂනල් ක්‍රෙඩිට් ගරන්ටි ඉන්ස්ටිටියුෂන් එක ක්‍රියාත්මක කරලා විශේෂයෙන්ම ශුද්ධ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ඔවුන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා ගැනීමේදී මැදිහත්කරුවෙක් බවට අපකරුවෙක් බවට පත් වෙලා ඔවුන්ට අද මුහුණ දෙන ගැටළු වලට විසඳුම් ලබා දෙන්න. ඊළඟට ආර්ථිකයේ ක්‍රියාකාරකම් ඉදිරි මාස කිහිපය තුළ වේගවත්ව සිදු වෙයි. මොකද අපි දැන් දේශීය ණය ප්‍රශස්තකරණය අවසන් කරලා තියෙනවා. ඒකේ මහා බැංකුව විසින් මහා භාණ්ඩාගාර බිල්පත් පරිවර්තනය මේ වෙනකොට සිදු වෙලා තියෙන දීර්ඝකාලීන. ඊළඟට සුපර් ඇනුවේෂන් ෆන්ඩ්ස් වල විශ්‍රාමික අරමුදල් වල පරිවර්තනය සිදු වෙලා තියෙනවා. ඊළඟට සංවර්ධන බැඳුම් කර පරිවර්තනය සිදු වෙලා තියෙනවා. අපිට FCBU වල ඒ අදාළ අවස්ථාව විතරයි තාම සම්පූර්ණ කරන්න තියෙන. ඒක ඉදිරියේදී සම්පූර්ණ කිරීම සිදු වේවි. එතකොට මේ ආර්ථිකය පිළිබඳව විශ්වාසය අද ගොඩනැගෙමින් පවතිනවා. දැඩි අවනිශ්චිත කාලය පරිච්ඡේදයක් තිබා ආර්ථිකය පිළිබඳව. විදේශීය වශයෙන් අපිට මුදල් අරමුදල් රැස් කිරීමේ හැකියාවක් තිබෙන දේශීය වශයෙන් උත් ඒ තිබ්බ අවදානම ඉතාම ඉහළ මට්ටමක තිබ්බේ. හැබැයි අපි ඒ අවදානම ඇති නොවෙන්න ආර්ථික කළමනාකරණය සිදු කරලා තියෙනවා. ඉතින් ඒකේ තුල ස්ථාවරත්වයක් පිළිලා පොලිය අනුපාතයන් පල්ලෙහාට ඇවිල්ලා අද වෙනකොට ජනතාවට ක්‍රමානුකූලව ඒ සිදු වෙලා තියෙන වර්ධනය ජනතාව තුළට ගමන් කිරීම සිදු වේවි. හැබැයි අපි හිතනවා තව මාස කීපයක් මේ ආර්ථිකයේ ස්ථාවර වීමට අවශ්‍යයි කියලා. ඊළඟට කරු මූලාශ්‍ර අනුර මන්ත්‍රීතුමනි, අපි විදේශීය ණය සම්බන්ධයෙන් සුභවාදීව අපි බලනවා, සාකච්ඡා ටික සිදු කරගෙන යනවා. අපේ මිත්‍ර රටවල් සියල්ල අපිට සහයෝගය දක්වන ඔවුන්ගේ බලාපොරොත්තුව හැකි ඉක්මනින් විදේශීය ණය ප්‍රතිවගත කරන්නේ සිදු කරලා ඔවුන්ටත් ශ්‍රී ලංකාවටත් සාමාන්‍ය පරිදි මූල්‍ය ගනුදෙනු කිරීමේ පහසුකම් ලබා ගන්න. ඒ එක්කම ජනාධිපතිතුමා මේ වෙනකොට උපදෙස් ලබා දීලා තියෙනවා. ඉදිරියේදී ණය ප්‍රතිවගතකරණය සම්පූර්ණ කරාට පස්සේ ඒ මොහොතේ සිට නැවත මේ රටේ සිදුවන ව්‍යාපෘති ආරම්භ කරා. එනට කෙරිලා නැවතිලා අතින ව්‍යාපෘති ආරම්භ කරා. හැබැයි අපි අලුතෙන් ව්‍යාපෘති ආරම්භ කිරීමේදී පදනමක් තොරව එහෙම නැත්නම් දේශපාලනික වශයෙන් හිතලා ව්‍යාපෘති ආරම්භ කිරීම නවත්වලා නිසි ඇගවීම් ඇගවීම් ක්‍රමවේදයක් හදලා ඒ ඇගවීම් ප්‍රතිපත්තිය ගිය සති කිහිපය තුළදී එළි දැක්වීම සිදු කරා. ඒකෙන් ඉදිරියේදී මේ වගේ අරමුදයකට යන්න පුළුවන් සියලු දොරවල් අපි අවහිර කරන්න අවශ්‍ය නීති ප්‍රතිපාදන සහ නීති රාමුව සකස් කිරීම සිදු කරනවා. ඊළඟට බොහෝ අය බලාපොරොත්තු වෙන්නේ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට කවදද දෙවැනි වාරිකය ලබා දෙන්නේ කියන කාරණා. කරු කාර්ය සභා සභාපතිතුමනි, මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්. ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක් වගේම ඔවුන් සියලු කටයුතු දෙපාර්ශ්වයේ සාකච්ඡා කරන්නේ දත්ත මත පදනම් වෙලා. එකක් තමයි අපි ශ්‍රී ලංකාව හැටියට තීන්දුව ගැනීමේදී දත්ත මත පදනම් වෙච්ච තීන්දුව ගැනීමේ ක්‍රමවේදයකට ගමන් කිරීම අත්‍යවශ්‍යයි. ඊළඟට අපි පළවෙනි වාරිකය පළවෙනි වාරිකය අපිට ලැබුණා. ඒ වෙනුවෙන් අපි ඉටුකළ යුතු කාරණා ඉටු කිරීම සිදු කරා. දැන් අපි දෙවෙනි වාරිකය නිදහස් කර ගැනීමේ අභිමුඛයින් පෞගියදා පැවති දීර්ඝ සමාලෝචනයේදී අපිට තවදුරටත් සාකච්ඡා කළ යුතු කාරණා කිහිපයක් තියෙනවා. ප්‍රතිපත්ති මේ වශයෙන් ක්‍රියාත්මක කළ යුතු කාරණා කිහිපයක් අපි එකඟ වෙන්න ඕනේ. මොකද්ද ප්‍රතිපත්ති? ඒක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොහොමද දකින්නේ? ඒ තුළින් ශ්‍රී ලංකාවේ රජය කොහොමද දකින්නේ? අපි ඒ පිළිබඳව පුළුල්ව සාකච්ඡා කරා. එයින්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවනි වාරිකය නොලැබීමේ කිසිම අවදානමක් ශ්‍රී ලංකාවට නැහැ. කිසිම අවදානමක් නැහැ මං ඉතාම වගකීමෙන් කියන්නේ. ඒකට අපි එක කළ යුතු කාරණා කිහිපයක් තියෙනවා. ඒ කාරණා ටික සාකච්ඡා කළා එක මතයකට දෙපාර්ශ්වයේ පැමිණියාට පස්සේ ඒ කාර්ය මණ්ඩලයත් අපේ කාර්ය මණ්ඩලයත් එකඟතාවයකට ලැබුණාට පස්සේ අපිට පුළුවන් වේවි මේ රටේ රට වෙනුවෙන් දෙවනි වාරිකයක් ලබාගෙන තවදුරටත් ශක්තිමත් ආර්ථිකයක් අපිට තියෙනවා කියන පණිවිඩය ලබා දෙන්න. ඒකත් අපිට වැදගත් වෙනවා අපේ ණය ප්‍රතිවගත කරන වැඩ පිළිවෙලට සමගාමීව ගමන් කරන්න. එහෙනම් ආර්ථිකයේ වශයෙන් ඉතාම දරුණු තැනක ඉඳලා තමයි අපි අද ඉදිරියට ආවේ. අපිට මල්ටිලැටරල් ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන්ස් ඔක්කොම ටික උදව් කරනවා. අපිට මිත්‍ර රටවල් ටික උදව් කරනවා. අපි මූල්‍ය විනයකට ගමන් කරලා තියෙනවා. මහා භාණ්ඩාගාරයට එකතු වෙන ආදායම වැඩි වුණත් ඒක වැඩි තවදුරටත් වැඩි විය යුතු ක්‍රමතිය. ඒක අනුගමනය කළා කරන්න තව යම් කිසි කාල පරිච්ඡේදයක් ගන්න. විශේෂයෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපි විශ්වාස කරනවා උන්ගේ රැමී සිස්ටම් එක අප්ග්‍රේඩ් වුණාට පස්සේ අර මං උදේ කිව්වා වගේ බදු ගෙවන්න සහ බදු පරිපාලකයා අතර තියෙන සම්බන්ධය නැති වෙලා සැබවින්ම නියම බදු ප්‍රමාණය රජයට එකතු කරගන්න පුළුවන්. ඒ හින්දා අද අපිට තියෙන සාකච්ඡා කළ යුතු මූලිකම කාරණේ තියෙන්නේ මේ දෙවනි වාරිකය ලබා ගැනීම වෙනුවෙන් අපේ රටේ රාජ්‍ය ආදායම වැඩි කරගන්න. මේ සඳහා සියලු දෙනාම කැපවීමෙන් කටයුතු කරන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය මුදුකාංග ගෙනල්ලා ඩිජිටල්කරණයකට භාජනය කිරීම සඳහා අවශ්‍ය වැඩසටහන මේවකටම අපි ක්‍රියාත්මක කරනවා. එහිඳ අපි අසීරුම කාලය පසු කරලා තියෙනවා. හැබැයි මේ අසීරුම කාලය තුළ අපි අනුගමනය කරපු ප්‍රතිපත්ති, අනුගමනය කරපු ක්‍රියාවලිය තවදුරටත් මේ ආකාරයටම ගමන් කිරීම මේ රටේ සමස්ත ජනතාවට තිරසාර ආර්ථිකයක් වෙත උරුමකම් කියන්න හිමිකම් කියන්න පුළුවන් පදනමක් අපි රජයක් හැටියට නිර්මාණය කරා කියන කාරණේත් ප්‍රකාශ කරමින් අපි විශ්වාස කරනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එවැගේම අනිකුත් බහුපාර්ශ්වීය හා ද්විපාර්ශ්වීය අපේ හිතවතුන් සමග කටයුතු කිරීම තුළ අපිට ශක්තිමත් ආර්ථිකයක් වෙත කඩිනමින් ගමන් කරලා අපි බලාපොරොත්තු වෙන ආර්ථික වර්ධනය 2024 අවුරුද්දේ ලබා ගන්න පුළුවන් කියලා.
Thank you. Honorable HR Sarada Dushmanta, you have 6 minutes.
ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, විශේෂයෙන්ම අද දින මේ සාකච්ඡාව කෙරෙන මොහොතේ අපි මේ ආර්ථිකය පිළිබඳව මම හිතන්නේ සමස්තයක් හැටියට ආර්ථිකයේ චිත්‍රය පිළිබඳව අපේ ශාන් සේමසිංහ මුදල් රාජ්‍ය අමාත්‍යතුමා ප්‍රකාශ කරා. අද මේ ඉදිරිපත් කරලා තියෙන විශේෂයෙන්ම පනත් සහ නියමයන් පිළිබඳව රේගු ආඥා පනත විශේෂ වෙළඳ භාණ්ඩ බද්ධ පිළිබඳව මේවා පිළිබඳව කිසි ප්‍රශ්නයක් නැහැ. විශේෂයෙන්ම මීට වඩා එහා ගිය දැවැන්ත ප්‍රශ්නයක් තාමත් රටේ තියෙනවා. ඒ ප්‍රශ්නේ ආර්ථිකය හා බැඳුණු ප්‍රශ්නයක්. ආර්ථිකය හා බැඳුණු ප්‍රශ්නයක් විතරක් නෙමෙයි රටේ විවස්ථාව ඇතුලේ තියෙන යම් යම් ප්‍රශ්න හින්දා ආර්ථික ප්‍රශ්නයක් දක්වා දුරදිග ගිය ප්‍රශ්නාවලියක් හැටියට තමයි විශේෂයෙන්ම අපි මේ කාරණා දකින්නේ. මේ ආර්ථික අර්බුදය පැමිණීම සඳහා විශේෂයෙන්ම එවකට ආණ්ඩුව ගත්තා වූ දේශපාලන තීන්දුව తీරන රාශියක් කළමනාකාරීත්වයේ තීන්දුව රාශියක් බලපෑවා. මම කියන්නේ නැහැ ශ්‍රේයන් සේමසිං ඇමතුමා ඒ තීන්දුව తీරනවල හිටියයි කියලා. එතුමන්ලගේ පැත්තේ ඉන්න කණ්ඩායම දන්නවා ඒ දේශපාලන තීන්දුව ගත්තේ කවුද කියන කාරණාව පිළිබඳව. විශේෂයෙන්ම අපේ රටේ පොහොර සානාධාරය නවත්වනකොට ඒ වගේම රසායනික පොහොර එක දවසෙන් නවත්වනවාය කියලා හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරනකොට කෘෂි විප්ලවයකට වෙන ආකාරයකට යෑමේ අදහසක් තියෙනවා කියලා කියනකොට විශේෂයෙන්ම වැඩබද්ද අඩු කරලා කෝටි 70000ක් 80000ක් ආදායම අඩු කරගන්නකොට මුදල් අච්චු ගසනකොට මේ ප්‍රශ්නෙට යනවාය කියන කාරණාව අපි සියලු දෙනාම දැනගෙන හිටියා. ඒවා කනකට ගත්තේ නැහැ. දැන් ඒවැය ප්‍රතිඵල තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් තවදුරටත් මම හිතන්නේ විශේෂයෙන්ම මේ ප්‍රශ්නයට අපි මූණ දෙනකොට පහුගිය කාල සීමාව තුළ විශේෂයෙන්ම ආණ්ඩුව යම් යම් සාර්ථක ක්‍රමවේද කීපෙකුත් අනුගමනය කර අපි නැහැ කියන්නේ නැහැ. දැන් අයවැය පිළිබඳව වෙනම කාර්යාලයක් දැම්ම ප්‍රසම්පාදන කොමිෂන් සභාව ස්ථාපිත කරා මැතිවරණ වියදම් පනත දැම්ම ඒ වගේ ව්‍යවස්ථාව ඇතුලේ යම් යම් සාධනීය ලක්ෂණ අපි දැක්කා. හැබැයි නියෝජකාරක සභාපතිතුමනි මෙතන තිබෙන මූලිකම ප්‍රශ්නේ මොකද්ද? මෙතන තියෙන මූලිකම ප්‍රශ්නේ තමයි අදටත් ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා කොහොමද ආණ්ඩුවේ ආදායම වැඩි කරන්නේ කියන කාරණාවට මුහුණ දෙනකොට. අදටත් අපි බලාපොරොත්තු වෙන අන්දමට යම් සාධනීය ලක්ෂණයක් තිබුණාට අපේක්ෂා කරන මට්ටමට යන්න නොහැකි වීම නිසා තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වුණත් තමන්ගේ දෙවෙනි වාරිකය ප්‍රමාද කරන්න හේතු වෙලා තියෙන්නේ. ඒ නිසා පළවෙනි වාරිකය ගත්තාම සියලු දේවල් සර්ව සම්පූර්ණයි කියලා උඩපැන්න උදවියට අපි ඇත්තටම අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අපි බොහොම පැහැදිලිව කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අපි යා යුතුයි කියලා. ඒ නිසා දෙවෙනි වාරිකයේ කොහොම හරි ගන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල සාර්ථක වේවායි කියලා අපි කිසිම කුහකත්වයකින් තොරව කියනවා. ඒව ගැන අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ප්‍රධානම ප්‍රශ්නේ තමයි මේ අදටත් අපේ රටේ මේ බැංකුවලට පොළු තිබ්බ තෝරු මෝරු ටික බේරිලා යනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වුණත් කාර්ය මණ්ඩල එකඟතාවයකට එයිද කියන ප්‍රශ්නේ බොහොම සාධාරණයි කියන එක තමයි මට නම් හිතෙන්නේ. ඒ නිසා අද අල්ලාසෝ දූෂණ කොමිසම තිබෙනවා. අකර්මණ්‍යයි. පරීක්ෂණ කීයක් යනවද, කීයක් සාර්ථකයිද, මේ රටේ ජනතාවගේ සල්ලි, මේ ජනතාවගේ මුදල් මං හිතන්නේ ලබාගෙන ඉවර වෙලා ඒව ආපහු නොගෙවා ඉන්න කණ්ඩායම කවුද? මේවට ඇයි ක්‍රියාත්මක නොවෙන්නේ? ඒ වගේම අද විශාල වශයෙන් අපනයන වියදම ආපහු රටට එන ක්‍රමවේදයක් නැහැ. ඩොලර් බිලියන ගාණක් පිටරටවල හිර වෙලා තියෙනවා. ඒවා ගෙන එන ක්‍රමවේදයක්කට ආණ්ඩුව මේ වෙනකොට සාධනීය පියවර අරගෙන තියෙනවාද? ඒවා කොච්චර දුරට සාර්ථක වෙලා තිබෙනවාද? ගිය අවුරුද්දේ විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ මේ වෙනකොට අවුරුදු එකහමාරක් විතර ගිහිල්ලා රටේ අරගල ඇති වෙලා ඒ කාල සීමාව තුළ ඒ කාල සීමාව මදිද මේ ප්‍රතිසංස්කරණ කරන්න? ඉතින් මේ වගේ ප්‍රශ්න රාශියක් මං හිතන්නේ අපිට තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ආදායම වැඩිකරන දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ඒ වගේම සුරාවදු දෙපාර්තමේන්තුව, ඒ වගේම රේගුව, මේ ආයතන වලට මේ අවුරුදු එකහමාරේ කරපු සාධනීය පියවර මොනවද? මොකද බොහොම පැහැදිලිව මේ ආයතන වලින් 40යි 50යි රටේ ආදායමට එකතු වෙන්නේ ඉතුරු 50ට මොනවා වෙනවද කියන කාරණාව පිළිබඳව අදටත් සමාජයේ කතා බහ වෙගෙන යන කාරණාවක්. ඒ නිසා මෙන්න මේ සැබෑ ප්‍රශ්න ටිකට විසඳුම් දෙන්නේ නැතුව මම විශ්වාස කරන්නේ සුළු පනත්වල සංශෝධන වලින් මේ මහා ප්‍රශ්නයට, මේ දෙවැන්ත ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්නට පුළුවන්කම ලැබේවි කියන කාරණාව. ඒ වගේම පහුගිය කාල සීමාව තුළ ඇත්ත ලීසින් වල පොලිය එහෙම සෑහෙන ප්‍රමාණයක් ඉහළ ගියා. දැන් තාමත් සමහර ලීසින් කම්පැනි තියෙනවා, විශේෂයෙන්ම දැන් මේ අනුපාත අඩු වෙගෙන එනකොටත් ඒ අය තාම අඩු කරන්නේ නැහැ.
ඒ අය අඩු කරන්නේ නැහැ. ඒ නිසා මහ බැංකුවත් එක්කලා එකතු වෙලා මේවා පිළිබඳවත් මං හිතන්නේ සොයා බලා කටයුතු කරන්න. මොකද මේව තවදුරටත් දරා ගන්න බෑ. දැන් ආහාර උද්දමනය අඩු වුණාය කියලා කිව්වා. 95% ඉඳලා ඍණ ගානකට ගියායි කියලා මුදල් රාජ්‍ය අමාත්‍යතුමා කිව්වා. දැන් විශේෂයෙන්ම දැන් හෙට අනිද්ද කතා බහක් යනවා විදුලි බිල තවත් 122කින් වැඩි වේවි කියලා. ඉතින් තව මාසයක් දෙකක් යනකොට මම හිතන්නේ බොහෝ නිවාසවල විදුලිය කපන්න පටන් ගනී. ඉතින් බඩු මිල පිළිබඳව එළියට ගිහිල්ලා කතා කරලා බලන්න. විශේෂයෙන්ම උද්දමනයේ ඔය කියන ප්‍රමාණයකින් අඩු වෙලා ජනතාවට මහා සිතක් සැලසිලා තියෙනවද කියන කාරණාව තමන්ගේ හෘද සාක්ෂියට කතා කරලා ඇහුවොත් එහෙම ඕනම කෙනෙකුට මම හිතන්නේ වැටහිලා යයි. ඒ නිසා ජනතාව පරිපීඩිත වෙලා ඉන්නේ. ඒ නිසා මේ සුළු වෙනස්කම් නෙවෙයි මේකේ දැවැන්ත ප්‍රතිසංස්කරණය කිරීමේ වගකීම තමුන්වහන්සේලාට තියෙනවා. ඒ නිසා ඒගෙන එන සාධනීය හැම පීවරකෙදීම අපි දේශපාලන වශයෙන් බෙදිලා ඒවට අකුල් හෙලන්නේ නැහැ කියන එක බොහොම පැහැදිලිව අපි මතක් කරන්නට ඕනේ. ඒ නිසා විශේෂයෙන්ම අද සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුව පහුගිය කාල සීමාව තුළ මේ සීමාවන් හින්දා බොහෝ වෙලාවට තමන්ගේ නිෂ්පාදන කටයුතු කරගන්න බැරි වෙලා වැටිලා හිටියා. ඒ අයට මම හිතන්නේ ඒ අවශ්‍ය කරන බඩු භාණ්ඩ වෙනත් රටවලින් ගෙනීම සඳහා මේ නිදහස් කිරීම සමහර වෙලාවට මේක බොහොම හොඳයි. අපි ඒ පිළිබඳව අගයනවා. ඒ වගේම සංචාර කර්මාන්තයත් යම් ප්‍රමාණයකට දැන් ඉහළ මට්ටමකට පැමිණෙගෙන තියෙනවා. ඒ නිසා කවුරුත් එකතු වෙලා විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ මේ හැම වැඩ කටයුත්තකදීම මේ රාජ්‍ය යාන්ත්‍රණයේ තිබෙන අපි මේ රාජ්‍ය යාන්ත්‍රණයේ ක්‍රියාත්මක කරන්න පිහිටවලා තිබෙන ආයතන ටික හරියට ක්‍රියාත්මක වෙනවාද කියන කාරණාව බලන්නට ඕනේ. දැන් පාර්ලිමේන්තුවේ නියෝජිතයෝ ඉන්නවා, සිවිල් සංවිධානවලට නියෝජිතයෝ ඉන්නවා, විශේෂයෙන්ම ව්‍යවස්ථාදායක සභාවත් අද අකර්මණ්‍ය තැනකට පත් වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ ආයතන, මේ රජයේ ආයතන, වංචාව දූෂණය හොයන්න තියෙන ආයතන අද මේවා කරන්නේ නැතුව වෙන වෙන වැඩ කර කර
ඉන්නේ.
ඒවා ප්‍රතිඵලය තමයි අන්තිමට මේ 225 තමයි බණින්. ඉතින් ඒ නිසා ඒවා පිළිබඳව විශේෂයෙන්ම කල්පනා කරලා ඉවර වෙලා වැඩ කටයුතු කළ යුතුයි. ඒ නිසා IMF එකේ කාර්යමණ්ඩල මං හිතන්නේ එකඟතාවයකට බොහොම ඉක්මනට එන්න පුළුවන් නම් හොඳයි. අපිත් විශේෂයෙන්ම පක්ෂයක් හැටියට මුලින්දම අපි මේ ස්ථාවරයේ දරුවා. ඉතින් ඒ නිසා ඒ කාරණාව මතක් කරමින් කාලය අවසන් වෙලා තියෙන නිසා මම නවතිනවා.
Thank you honorable Dr. Kelly Rambukulam minister. You have honorable Premnath Dalawatta 10 minutes.
සුති සභාපතිතුමනි, නියෝජ්‍ය කාර්ය සභා සභාපතිතුමනි, විශේෂයෙන්ම අද දිනේ මම කතා කරන මාතෘකා එක්ක අද සිද්ධ වෙන එක කාරණයක් තමයි මේ තීන්ත මිල ඉහළ යම් වළක්වන්න යම් බදු මුදලක් වැඩි කරලා විදේශ රටකින් ගේන තීන්තවලට යම් බදු මුදලක් ඇති කරලා මේ කියන තත්ත්වය තුළ අපේ රටේ මුද්‍රණ කර්මාන්තයට විශාල වශයෙන් පහසුවක් ලැබෙන්න අපේ රටේ දරුවන්ට ඒකම විශේෂයෙන්ම අදාළ ශේෂ්ත්‍රයේ ඉන්න අයට යම් සහනයක් ලැබෙන්න මුද්‍රිත තීන්ත අඩු කිරීම සඳහා අදාළ ඒ බදු පිටරටින් ගෙනෙන බදු තීන්ත වල බදු වැඩි කරන්න ගත තීරණ සම්බන්ධයෙන් මම මේ සභාවට යම් කාරණා කීපයක් මතු කරන්න කැමති. ඇතරම මේ කාරණය සම්බන්ධයෙන් සැබැදි කාරණයක් තමයි මේ තියෙන සාහිත්‍ය මාසය. අපි කවුරුත් දන්නවා මේ සාහිත්‍ය මාසය තුළ මේ පසුගිය දිනක තමයි අපි අවසන් කරේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනී. මීට අවුරුද්දකට පෙරත් මම පූර්වයේ සඳහන් කරා මේ ගරු සභාවේ අවධානය යොමු කරා. විශේෂයෙන් මේ රටේ මේ පහුගිය කාලෙත් තිබ්බ තත්ත්වෙත් එක්ක පොත්වල මිල ඉහළ ගිහිලා තියෙනවා. ලියන කියන පොත් වගේම කියවන සාහිත්‍යය දාලා පොත්පත්ත් මිල ඉහළ ගිහිලා තියෙනවා. ඒ නිසා මම අවධාරණය කරා සමහර විට 2022 හෝ 23 මුද්‍රිතය වෙන පොත්වල පොත් මිලදී ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ කියලා. ඇත්තටම අද ඒ තත්ත්වෙ පත් වෙලා තියෙනවා. මම ගෙනාව මේ පොත් කීපයක් මේ අවුරුද්ද print කරපු මේ අමුතු ළමයා කියන පොත print කරලා තියෙන සරසවි මේ පොත පිටු 208යි රුපියල් 800යි. මේ විදර්ශනා පබ්ලිෂර්ස්ලා පබ්ලිෂ් කරලා තියෙනවා මංජුල වෙඩිවර්ධනගේ කුකුලෙක් අතින්ගත් කිකිලි රුපියල් 900යි පිටු 150ක දෙදී. සූර්ය ප්‍රකාශකගේ මේ හිග්ගස්වත්තේ කැලෑ ඉස්කෝලේ මොහොට්ටි ගුණාසි රුපියල් 1250යි. දැන් මීට අවුරුදු දෙකකට ඉතර ඉස්සෙල්ලා ඒ සයිස් පොතක් ගත්තාම රුපියල් 350යි මහෞෂධ කුමාරයා කතන්දර. අලි ඩෝලේ රුපියල් 400යි. තනි කකුලේ වීරයා රුපියල් 300යි. දැන් අද වෙනකොට මේ පරණ පොත් ටික විකුණලා ඉවරට පස්සේ අලුතෙන් දරුවන්ට පොතක් ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තිනවා. ඉතින් ඒ වෙනුවෙන් මේ විදිහේ යම් ආකාරයකට මේ මිල අඩු කිරීමක් කිරීම තීන්තවල මිලත් අඩු කිරීම කළ යුතු දෙයක්. ව්‍යුත්තක් ඒ සම්බන්ධයෙන් ගරු අමාත්‍යතුමාට මේ තීන්දුව ගැනීම සම්බන්ධ ස්තුතිවන්ත වෙනවා. ඉතින් එහාට ගිහිල්ලා අපි කවුරුත් දන්නවා මේ රටේ වාලච්චන කඩදාසි කර්මාන්ත ශාලාව ගැන කතා කරනවා. හැබැයි ගැටලුවකට තියෙන්නේ මේ කර්මාන්ත ශාලාව අද අපි අවුරුදු 10ක් 15ක් 30ක් පාවිච්චි කරන වඩා තාක්ෂණයෙන් දියුණු මේ තියෙන තත්ත්වයේ ප්‍රින්ටින් ඒ තාක්ෂණයත් එක්ක බැලුවම ප්‍රින්ටින් ටෙක්නොලොජි එක තමයි අපි සමහරවිට ජර්මනියේ ඒ තියෙන යන්ත්‍රෝපකරණ වලින් තමයි අපි මේක අච්චු ගහන්නේ. හැබැයි අපිට වලච්චේනේ අපිට පුළුවන් නම් කඩදාසි කම්මල මේ නවීන තත්ත්වයට ගේන්න නවීන උපකරණ වලට විදිහට කඩදාසි නිපදවන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය කරන්න පුළුවන් නම් මේ රටේ විශාල ප්‍රශ්නයකට අපිට උත්තර හොයන්න පුළුවන්. එහෙම නැත්නම් යම් ආයෝජකයෙක් ගෙනලා අපි සාමාන්‍යයෙන් මේ විදිහේ පොතක් අච්චු ගන්න කරසව සභාවතුමනි අපි පාවිච්චි කරන්නේ ඉන්දුනීසියා හෝ ඉන්දියාවේ නිෂ්පාදනය කරන කඩදාසි. හැබැයි එහෙම කඩදාසියක් තත්වයක් දැන් වාලච්චන නිෂ්පාදනය කරන්නේ පහුගිය කාලේ ඒක වහලා තිබිලා තමයි නැවත පටන් ගත්තේ. හැබැයි ඒ නිෂ්පාදනයේ වාලච්චන නිෂ්පාදනය කරන කඩදාසි හා ඉන්දුනීසියාව හා ඉන්දියාවේ පාවිච්චි කරන කඩදාසි එකම තත්වේ නැහැ. එතකොට අපිට පුළුවන් නම් එක්ක වාලච්චනේ කම්මල ඒ තත්ත්වෙට ගේන්න අපිට එතන නිර්මාණය කරන්න පුළුවන් නම් මේ ප්‍රශ්නේ විසඳුම් ලැබෙනවා. එහෙම නැත්නම් ආණ්ඩුවක් හැටියට අපිට යම් සහනයක් ලබා දීලා වෙන ආයතනයක් ඇවිල්ලා මේ කඩදාසි කම්මලක් ඇති කරලා අපේ රටට අවශ්‍ය කඩදාසි අපිට නිර්මාණය කරගන්න පුළුවන් නම් මේ තියෙන තත්ත්වෙක අපිට ගොඩේන්න පුළුවන්. එහෙම නැත්නම් අපි දන්නවා අධ්‍යාපනය කියන්නේ අපිට ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්. අධ්‍යාපනය ලබා දෙන්න බැරුණොත් දරුවන්ට විශාල ගැටලුවක්. ඒක අපිට අවුරුදු ගානකින් අපිට ප්‍රතිඵල බලා ගන්න වෙනවා. අද එක්සයිස් පොතක් ගන්න අමාරුයි. කියවන පොතක් ගැන මිනිස්සු ගන්න හිතන්නත් අමාරුයි. ඉතින් ඒ නිසා අද මේ පොත්වල මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. එක පැත්තකින් සමහරලාට බැලුවම පොත් ප්‍රකාශකයෝ වෙන්දන පොත් 2000ක් අච්චු ගැහුවා නම් කතාපතක අද පොත් 500 අච්චු ගන්න. එතකොටත් මේකට මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ කාරණා සියල්ලත් එක බැලුවම මම කොහොම වුණත් ගරු අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා මේ මුද්‍රිත තීන්තවලට මේ ආකාරයේ බද්දක් යොමු කරලා අපේ රටේ මුද්‍රිත තීන්ත නිෂ්පාදකයන්ට ඒ අවශ්‍ය දායකත්වය ලබා දීම සම්බන්ධයෙන්. ගරු කාර්යසභා සභාපතිතුමනි මේ ඊයේ මා කතා කළාට පස්සේ මේ ඩිලාන් පෙරේරා අමාත්‍යතුමා මම හිටියනම් කැමැති එතුමා කියලා තියෙනවා මේ මගේ නීතිඥ වෘත්තිය ගැන එතුමා ප්‍රශ්න කරලා තියෙනවා. මම එතුමාට කියන්න කැමැති ඔබතුමයි මමයි පහුගිය මාසේ කරපු නීතිඥ අපි උසාවිය කියලා පෙනී හිටපු නඩු වාර්තා ටික අරගමු. එතකොට ඔබතුමාට පිළිගන්න පුළුවන් ඔබතුමාද කවුද උසාවියන්නේ කියලා. ඉතින් මම බොහොම ගෞරවයෙන් කියන්නේ මම තාමත් උසාවියනවා. හැබැයි කරුණාකරලා මේ පාර්ලිමේන්තුවේ 17 වෙනි ආණ්ඩුක්‍රමසභා සඳර සම්සන්දි දීලා 18 වෙනි සම්සන්දි දීලා 19 වෙනි සම්සන්දි දීලා 20 වෙනි සම්සන්දි දීලා 21 වෙනි සම්සන්දි මිනිස්සු මේ අපේ සුසුකම් ගැන කතා කරනවා. දශක ගණන් මේ පාර්ලිමේන්තුවේ දශක ගණන් අමාත්‍යවරු කැබිනට් වල හැබැයි කතා කරනවා අපිව ද්වේෂණ කර තියෙන නිසා ඒ වගේ අපි ඇත්තටම අපි එහෙම අපෙන් ඡන්දිල්ලා විපක්ෂයට ගිහිල්ලා වාඩි වුණාම අපි ගිහිල්ලා ප්‍රශ්න කරන්න යන්නේ නැහැ. හැබැයි මගේ නීතිඥ වෘත්තිය ගැන කතා කරන නිසා ඔබතුමා ප්‍රැක්ටිසින් ලෝයර් කෙනෙක් වෙන්න ඔබතුමා මාව ප්‍රශ්න කරන්න ඉස්සෙල්ලා මම කියන්නේ මම ඔබතුමාට අභියෝගයක් කරන්න පුළුවන් නම් ඉදිරිපත් කරන්න පහුගිය මාසේ පෙනී හිටපු නඩු මම ඉදිරිපත් කරනවා. එතකොට පුළුවන් කවුද ප්‍රැක්ටිසින් ලෝයර් කියන එක පැහැදිලිව තීන්දුව තීරණ කරගන්න පුළුවන්. මම කැමති නෑ ඔය අදින්න. මම සාමාන්‍යයෙන් ගරු කාර්යසභා සභාපතිතුමනි මේ සභාවේ අපිට එහෙම චෝදනාවක් කරොත් චෝදනාවට උත්තර දෙනවා. අර කාටවත් අපි චෝදනා මුඛයෙන් කතා කරන්නේ නැහැ. එහෙම සම්ප්‍රදායක් මට නැහැ. මම පස්සෙන් ගිහිලා නෙමෙයි මේ මට පාර්ලිමේන්තුවේ පහුගිය කාලේ පාර්ලිමේන්තුවේ භාවිතය කමිටු වලට සහභාගීවම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අනපනත් මේ සියල්ලම සලකලා බලලා තමයි ඉන්ස්ටිටියුට් ඔෆ් පොලිටික්ස් කියන ආයතනයේ මම පහුගිය කාලේ හොඳම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හැටියට මට ලැබුණේ ඒ අදාළ තත්ත්වය. ඉතින් ඒක මම පිළිගත්ත දෙයක්. ඒක කාන්තාවක් හැටියට රෝහිණි කවිරත් මන්ත්‍රීතුමිට ලැබුණා. ඉතින් මේවා සම්බන්ධයෙන් ඉතින් මම හිතන්නේ ඊර්ෂ්‍යා වෙන්න දෙයක් නැහැ. ගරු සභාපතිතුමනි එක්කම විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් මේ දිගින් දිගටම ජනාධිපතිතුමාගේ කතාව ගැන දිගින් දිගටම මේ මරික්කාර මන්ත්‍රීතුමා ජනාධිපතිතුමාගේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ කතාව සම්බන්ධයෙන් දිගින් දිගටම කතා කරනවා. ඉතින් එතුමලට වෙලා තියෙන්නේ අද පැය 24ක් බැලුවොත් වැඩි හරියක් එතුමලා ඉන්නේ ජනාධිපතිතුමාගේ කිහිල්ල ජනාධිපතිතුමාස්සේ ජනාධිපතිතුමාව හම්බෙන්නේ නැහැ. ජනාධිපතිතුමා කතා කරන ජනාධිපතිතුමා වැඩ කරගන්නවා. හැබැයි එහෙම ඉඳලා ජනාධිපතිතුමාට ඇඟිල්ල දික් කරනවා. එතුමා පැහැදිලිවම එතුමා ජනාධිපතිතුමා ගත්ත ස්ථාවර සම්බන්ධයෙන් දිගින් දිගටම එතුමාට අවබෝධයක් තිබෙන්නේ නැහැ. එතුමා එහෙම පරිශයක් එක්ක ජනාධිපතිතුමාගේ ප්‍රකාශ පරීක්ෂා කරලා තිබෙන්නේ නැහැ. මම ප්‍රථමයෙන්ම කියන්න ඕනේ ජනාධිපතිතුමාට විරුද්ධව නඩු දාලා එතුමාට විරුද්ධව වැඩ කරපු කෙනෙක් හැටියට ඒ නඩු වලින් පරද්දපු කෙනෙක් හැටියට මම එතුමාව දැන් අගය කරන්න මොකවත් නිසා නැහැ. මේ තත්ත්වය බාර ගන්න කෙනෙක් නැති වෙලාවේ සමහරුන්ට කතා කරලා මේකල බාර දුන්න වෙලায় කවුරුත් නොකරපු නිසා එතුමා බාරම මේ කරා යන. එතකොට අපිටත් පුළුවන් ගරු කාර්යසභා සභාපතිතුමනි මම පාර්ලිමේන්තුවේ මම මේ අපේ පත්විජ ආණ්ඩුව විවේචනය කරපු පළමු පස් දිනාගේ එක්කෙනෙක් නම් මම එක්කෙනෙක්. ඒතකොට මටත් පුළුවන් බොහොම ලේසියෙන් ගිහිල්ලා විපක්ෂ වාඩි වෙලා මේ ආණ්ඩුව විවේචනය කරන්න. හැබැයි මේ වෙලාවේ කළ යුත්තේ ඒක නෙමෙයි. මේ වෙලාවේ කළ යුත්තේ අපි කහුවලා මේ ගමන යන්නේ. එතකොට එහෙම ගමන යද්දී මේ වැරදි ස්ථාවර සමාජගත කරගන්න වැරදි. දැන් ජනාධිපතිතුමා පිළිබඳව කුමන හැඟීමක් අපිට තිබ්බත් ජනාධිපතිතුමා දැන් කරන කාර්ය සම්බන්ධයෙන් අපි එතුමාට ගෞරව කරනවා. දැන් එතුමාට මතකයි ජපානයට ගිහිල්ලා එතුමා ජපාන සංචාර වෙලා එතුමා කිව්වේ ජනාධිපතිතුමා ලෝක බලවකින් ඉල්ලා සිටියේ don't let us to choose a side. කරුණාකරලා මීට මාස කාලකට පෙර කරුණාකරලා බලවත්
remember you have 2 more minutes
බලවත් ජාතියින්ගෙන් ඉල්ලීමක් කරේ අපිට අපිට පැත්තක් තෝරගන්න බල කරන්න එපා කියලා. ඉන් අනතුරුව එතුමා නිව්යෝක් ගිහිල්ලා කිව්වේ මොකක්ද මම ඉල්ලීමක් කරනවා ඒකයි ප්‍රචාරය කරන්න කියලා නිව්යෝක් ගිහිල්ලා කිව්වේ ජනාධිපතිතුමෙන් අහනවා question එකක් are you pro chinese are you pro american are you pro indian ජනාධිපතිතුමා උත්තර දෙන්න කොහොමද I am no pro Chinese, I am no pro Indian, I am pro Sri Lanka. එතුමාගේ ස්වභාවයේ දිකින් දිකටම ඉන් අනතුරුව එතුමා ජර්මනිය කියපු කාරණේ තමයි මේ වෙනුවට සමාජ මාධ්‍ය හරහා මේ ප්‍රචලිත වෙලා තියෙන්නේ. අද මේ කපාට උඩර ඇවිල්ලා තියෙන මේ කාරණේ. හැබැයි මම පැහැදිලිව කියන්න ඕනේ එතුමා දිගින් දිකටම මේ වගේ ජනාධිපති වුණාට පස්සේ එතුමාගේ ශ්‍රී ලාංකිකත්වයේ සහ මේ රට ස්වයංපෝෂිත ඉස්සරහට ගන්න ඕන අවශ්‍යතාවය සම්බන්ධයෙන් තුමා දිගින් දිගටම පැහැදිලි කරා. අපි ඒ සම්බන්ධයෙන් එතුමාට ගරු කරා. ඒ කියන මතවාදයේ සම්බන්ධයෙන් එතුමාට ගරු කරනවා. එතුමා අනිත් එක සුභවාදීව හිතනවා මේ රට දියුණු කරන්න පුළුවන්කමක් තියෙනවා කියලා. එතකොට මම ඉල්ලීමක් කරනවා. මේ සියලුම දෙනාගෙන් කරුණාකරලා ඊළඟ පාර පාර්ලිමේන්තුවේ මේ අවසාන වශයෙන් කියන්න තියෙන ගරු සභාපතිතුමා ඊළඟ පාර පාර්ලිමේන්තුවේ වෙන්නේ කොහොමද කියන කාරණේ හිතනවා වඩා අපිට විශාල වගකීමක් තියෙනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සහ මේ රටේ ආර්ථික මේ සියල්ලම ස්ථාපිත කරන්න පුළුවන් අවශ්‍ය දායකත්වයේ දෙන්න. දැන් අපි UN එකට යන්නේ කියන සමහරු ගැන කතා කරා විශාල ගැටලු ගතකාරී තත්ත්වයක්. මම අහන්න කැමති විපක්ෂයෙන් තමුන්නාන්සලා හදිසියරි බලයට පත් වුණොත් තමුන්නාන්සලා මේ රට නියෝජනය කරන්නේ නැද්ද? මොනවද මේ වගේ වැරදි කතා? දැන් PDM එකක් ගත්තා කියලා විශාල වශයෙන් කරුණු කාරණා ඉදිරිපත් කරා. අපි ඒක කිසි දෙයක් ගත්තේ නැහැ. ඉතින්
honorable member please wind up.
විශේෂයෙන්ම කියන්න ඕනේ මේ අමාරු කාලය තුල අපිට සිද්ධ වෙලා තියෙනවා අපේ අනාගත ගැන හිතන්න තුරු රටේ අනාගතේ හිතන්න. ඒ නිසා තමයි අපි මේ වෙලාවේ ආණ්ඩුවට උදව් කරන නිසා මේ යන ගමනට අවශ්‍ය දායකත්වය ලබා දෙන්න අවශ්‍ය දායකත්වය අපි ලබා දෙන්න කියන කාර්යය මතක් කරමින් මම කියනවා බොහොම ස්තුතියි.
Thank you.